Ada di dalam bisu deka pasri Februari masa pasukan nasional itu ada dahosai. Di dalam bisu pasri ini, sahun itu sihirus jati antara dham pacar ke serva samud samandwi. Ujipada luke gama attadasi gawurniya swami dan wahanse loke vivida ratwal jiwatina single bahud oba apavinwin. Tamatma agna dharma desna malawak. Arabkala. විවිධ මාතෘකාවන් ඔස්සේ සූත්‍ර දේශනාවන් සම්බන්ධ කරගෙන ගෞරවනීය ස්වාමීන් දන්වන්සේ විසින් උතුම් වූ තථාගත දේශනාව බුද්ධින් වටහාගත හැකි ආකාරයටම අපිට පැහැදිලි කර දුන්නා 2020 වර්ෂයේ පටන්. ඉතින් ඉන් අනතුරුව 2021 වර්ෂයේදීත් උන්වහන්සේ නැවතත් සවන්නට සිසිලස ඔස්සේ ධම්ම නියාමතාවය නමින් තවත් දේශනා මාලාවක් ආරම්භ කළා. විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයේ සූත්‍රාන්ත වාජිනිය සහ අභිධර්ම වාජිනිය ලෙස විවරණය කරන ධර්ම දේශනා මාලාව පසෙණුයි එම දේශනා මාලාව සිදු කරමින් ලැබුවේ. 2021 වර්ෂයේ කටින පින්කම වෙනුවෙන් තාවකාලිකව නතර කරන්නට සිදු වූ ඒ ධර්ම දේශනා මාලාව නැවත ආරම්භ කිරීමකුයි අද දවසේදී සිද්ධවන්නේ. ඉතින් අතිපූජ්‍ය ඉරුකේගම අත්දැසි ගෞරවනීය ස්වාමීන් දන් වහන්සේව මේ අද දවසේදී රැස්ව සිටින පිරිස වෙනුවෙන් වගේම මේ දේශනාවන් පටිගත කරන ලැබූ අනුතුරුව අපි විවිධ මාධ්‍යන ඔස්සේ ප්‍රචාරය කරන ලබනවා. ඉතින් ඒ දේශනාවන් ඒ ඔස්සේ ශ්‍රවණය කරන්නා වූ ශ්‍රාවකයන් වෙනුවෙන්ද ඉතාමත්ම ගෞරවපූර්වකව නමස්කාර කර පිළිගනු ලැබ සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට මම දැන් ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඊ උතුම් වූ තථාගත දේශනාව අපට පහදා දෙනා ලෙස. නිර්වන් සරණයි ස්වාමීන් වහන්සේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවිජ්ජා පච්චයා භික්ඛවේ සංඛාරා උප්පාදෝ වාතථාගතානං අනුප්පාදෝ වාතථාගතානං තිතාවාසා ධාතු ධම්ම තිතිතා ධම්ම නියාමතා ඉද පච්චයතා තං තථාගතෝ අභිසම්බුජ්ජති අභිසමේති අභිසම්බුච්චිත්වා අභිසමිත්වා ආචික්කති තේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්ථානීති පස්සාති චාහං අවිද්‍යා පච්චයා භික්ඛවේ සංඛාරා ඉතිකෝ භික්ඛවේ යා තත తత్ర తత అవితత అనన్యత ఇద పచ్చయత అయం ఉచ్యతి భిక్ఖవే పటిచ్చ సముప్పాదో తీతి. హొందై శ్రద్ధావంత కారుణిక పింగతుని 2022 అవరుద్దేది మే లలిత్ మహత్య సంధాన్ కల ఆకారేట అపి నవత పటిచ్చ సముప్పాదయ ఆరంభ కరండ మతక్ కర సిటియా. මේ පටිච්චසමුප්පාදය ආරම්භ කළේ 2021 වර්ෂයේ ජනවාරි 30 තමයි ආරම්භ කළේ ධම්ම නියාමතාවයේ නමින්. ඉතින් එතකොට අපි ඒ කාලයේදී මේ පින්වතුන්ට මතක් කළ ආකාරයට තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ සංසාර චක්‍රය, ලෝක සත්වයා ඉපදිමින් මැරමින් යන මේ පැවැත්ම පිළිබඳව හෙවත් පටිච්ච සමුප්පාදය සූත්‍රාන්ත භජනීය වශයෙන් ආරම්භ කරන්න යෙදුණා. එහිදීත් මම මතක් කළා මේකේ අභිධර්ම භාජනීය වශයෙන් තවත් න්‍යායක් ඇති බව හා යත් මේ හැම දෙනාටම පැහැදිලි කරලා දෙන බව. ඉතින් ඒ නිසා අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ ඒ කියන පටිච්චසමුප්පාද දේශනා මාලාවේ අභිධර්ම භාජනීය පටිච්චසමුප්පාද විවරණය තථාගත දේශනාවට අනුව අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ පටිච්ච සමුප්පාද විභංගය යටතේ ඇති ඒ දේශනාවට අදාළව අනුගතව ඒ අටකතා තොරතුරු සහිතව මේ පින්වතුන්ට හෙළිපෙහෙළි කරලා දෙන්න. ඉතින් ඇත්තටම මේ පටිච්චසමුප්පාදයේ සූත්‍රාන්ත භාජනීය කොටසට වඩා මේ අභිධර්ම භාජනීය කොටස ටිකක් ගැඹුරුයි. ඒ වගේම ඒ කොටස ටිකක් අපි සිහියෙන් නුවණින් නැවත නැවත අහලා ඒක තේරුම් ගන්න උත්සාහ දැරිය යුතුයි. අහන වෙලාවෙත් මනාකොට සිහියෙන් ශ්‍රවණය කළ යුතුයි. එතකොට තමයි ඒකේ කොටස් අපිට යම් යම් ප්‍රමාණවලින් අපේ ශක්ති ප්‍රමාණයෙන් වැටහෙන්නේ. ඉතින් මේක වඩාත් හොඳට පැහැදිලිව තේරෙන්න නම් යම් ප්‍රමාණයකට හෝ අභිධර්මයේ පිළිබඳව අභිධර්මයේ චිත්තකාණ්ඩය සිත් පිළිබඳව වැටහීමක් තිබිය යුතුයි. චෛතසික පිළිබඳව යම් වැටහීමක් තිබිය යුතුයි. ඒ ප්‍රමාණවත් අපිට මේක තේරුම් ගැනීමට. ඉතින් සිත් පිළිබඳව කුසල් සිත් අකුසල් සිත් ආදී වශයෙන් වැටහීමක් නැති කෙනෙකුට ටිකක් මේක අමාරුයි තේරුම් ගන්න. ඉතින් මම කියන්නේ අභිධර්මයේ බොහෝ දුර දැනගත යුතුයි කියලා. ඉතින් මේ අර විදිහට සිත් පිළිබඳව චෛතසික පිළිබඳව කුසල් සිත් අකුසල් සිත් විපාක සිත් ආදී වශයෙන් දැනගෙන හිටීම ප්‍රමාණවත් මම මේ දේශනා කරන ආකාරය අනුව තේරුම් ගැනීමට. ඉතින් ඒ නිසා ඒ කොටස් අපි මේ දැනගෙන හිටීම ප්‍රයෝජනවත් මේක ඉදිරියට කරගෙන යන්න. ඉතින් මම මේ පින්වතුන්ට මේ පටිච්චසමුප්පාදයේ සුත්තන්ත භජනීය කොටස පටන් ගන්නකොටත් මාතෘකාවසෙන් තැබුව ගාථා පාඨයක් තමයි ඔබට අද මාතෘකා කරේ. මේක මේ මාතෘකාව මේ ගාථා පාඨය දේශනාව දේශනා කොටස බොහෝ තැන්වල සඳහන් වෙනවා. සංයුත්ත නිකායේ පච්චය සූත්‍රය නිධාන සංයුත්තේ සඳහන් වෙනවා. දීඝනිකායේ නිධාන මහා නිධාන සූත්‍රෙත් මේක සඳහන් වෙනවා. ඉතින් මේකේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව මූලික නිර්දේශය හෙවත් මූලික පටිච්චසමුප්පාද ක්‍රමයේ මොකද්ද කියන එක පටිච්චසමුප්පාදයේ මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ පින්වතුන් හොඳට මනාකොට සිහියෙන් යුක්තව අවධානයට අවධාරණයට ගන්න කියලා නැවතත් මම මතක් කරමින් අපේ දේශනාව පටන් ගන්නවා. නමුත් අද මම දේශනා ආරම්භක දේශනාව වශයෙන් මේ දේශනාවේ පසුගිය කොටස් නැවත අපි සිහිපත් කරගෙන මතක් කරගෙන මේ අභිධර්ම භාජනීය කොටසට ප්‍රවේශ වෙන්නයි අදහස් කරගෙන ඉන්නේ. ඒ නිසා අපි ධම්ම නියාමතාවයේ යටතේ කරගෙන ආපු දේශනාවේ ඇතැම් කොටස් නැවත මං සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තමයි අපිට මේකට ප්‍රවේශයක් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රමාණිකව. ඉතින් ඒ නිසා ඒ දේශනාවල් පවත්වලා දැන් ටික දවසක් ටික මාස කීපයක් වන නිසා අපි ගත්තොත් අවුරුද්දක්ම ගිය අවුරුද්දේ තමයි. ඉතින් ඒ නිසා සමහර අයට මේකේ මේකට අදාළ අභිධර්ම භාජනීය කොටසට අදාළ කොටස් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා කොහම වුණත් මේ හැම එකක්ම නැවත නැවත මතක් කර ගැනීමෙන් පවා අපේ මේ විදර්ශනා භාවනාවට ඒ වගේම නුවණ දියුණු කරගන්න ප්‍රඥාව පහළ කරගන්න උපකාර වෙනවා. ඒ නිසා තමයි මම ඒ ආරම්භක දේශනාව වශයෙන් අපි මේ විදිහට දේශනා කරන්න මේ අදහස් කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මේ පටිච්චසමුප්පාදයේ කියන එක පිළිබඳව මහා ගම්භීර විවරණයක් ලබා දෙනවා ඒ සූත්‍ර පාඨයෙන්. කතමාච භික්කවේ පටිච්චසමුප්පාදෝ කියලා මම ඔබට ඒක ෂෙයා කරන්නම්. ඉතින් මේ ෂෙයා කිරීම තුළ මේ සූත්‍රය තියෙන කොටස් වලට අවධානය යෑම තුළ මේ දේශනාවට අවධානය නැති වෙනවා නම් ඔබ සාවධානව දේශනාව වසාගෙන හිටියට කමක් නැහැ. නමුත් මේ සූත්‍ර කොටස් එක්ක ඔබේ මනස පවත්වන්න පුළුවන් නම් ඒකෙදී ගැටලුවක් නැහැ. නමුත් විශේෂයෙන් මං බැලිය යුතු අවස්ථාවල දම් මතක් කරනවා. නැතත් ඔබගේ රුචිකත්වය හා පහසු අනුහයක ඔබ තෝරාගන්න. ඔබට ඉන්ස්ක්‍රීන් එක පේනව ඇති. මෙතන පටිසම්පාදයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන උප්පාදෝවා තථාගතානං අනුප්පාදෝවා තථාගතානං තිතාවා සාධාතු ධම්මටි තිතා ධම්ම නියාමතා ඉද පච්චේතා කියලා කියන්නේ මේ පටිච්චසමුප්පාදයට. බුදුරජාණන් වහන්සේ නමක් ඉපදුනත් නැතත් බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතු වල වැඩ හිටියත් නැතත් මේ ධම්ම ධාතුව ධම්ම නියාමතාවය ධම්ම ඨිතිය ඉද පච්චේතාවය කියන්නේ මෙය ඇති කල්ලි මෙය වේ කියන ධර්මතාවය ඇත්තේමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ අපි දේශනා කරගෙන ආපු පටිච්ච සමුප්පාද ධර්මතාවය ඒක ධම්ම නියාමතාවයක්. ඔබ අහලා ඇති මේ නියාම ධර්ම කියන දේවල්. ඒවා මේ නියාම ධර්ම කියන ඒවා වෙනස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා අපි නියාමයට අනුව වටහා ගත යුතු දේවල්. ඇතැම් විට මේ නියාම ධම්ම නියාමතා ඒකේ නියාම ධර්ම කියන ඒවා අපි ඒවා ඔස්සේ ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා තේරුම් ගන්න ගියාට බැරි වෙනවා. ඒක අපි ශ්‍රද්ධාවෙන් තථාගත දේශනාවට හිත තබලා තියාගන්න ඕනේ. මේක ධර්මතාවයක්. අද මට වැටහුන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් මේක ධර්මතාවය. ඒක මම පිළිගත යුතුයි කියන තැනින් ඇතැම් නියාමතා අපිට තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ අනුව මේ පටිච්ච සමුප්පාදයේ හෙවත් මේ හේතුඵල ධර්ම කියන එක ඒ වගේ ප්‍රත්‍යයෙන් යමක් හට ගන්නවා කියන එක ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මෙය වෙනවා කියන ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති මේ ඉපදීමෙන් මේ හට ගන්නවා මේ නැතිවීමෙන් මේ නැති වෙනවා ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියලා මේ ධර්මතාවයක් ලෝකේ පවතිනවා. අන්නේ ධර්මතාවයේ පත්‍ය පැවැත්ම තන් තථාගතෝ අභිසම්බුද්ධති. අන්නේ ඒක තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන අභිසම්බුද්ධිත්ව අවබෝධ කරගෙන ආචික්කත දේසේති පඤ්ඤපේති පට්ඨපේති විවරති විභජති උත්තානි. අන්නේක අනිත් ලෝක සත්‍යයට දේශනා කරනවා, පනවනවා, පිහිටවනවා, උඩුකුරු කරනවා, ප්‍රකට කරලා, විවර කරලා පෙන්වන එක තමයි තථාගතයන් වහන්සේ විසින් සිදු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එතකොට මේ ධර්මතාවය දැකිය යුතුයි. මේක මෙසේ වෙනවා කියන එක අපි අවබෝධ කරගත යුතුයි. ඉතිකෝ භික්ඛවේ තත්‍ර තථා අවිතතා අනඤ්‍ය තථා. මේ ධර්මතාවය ධම්ම නියාමතාවය තථා කියලා කියන්නේ ඒක සත්‍යයක්. අවිතතා කියලා කියන්නේ ඒක බොරුවක් වෙන්නේ නැහැ කවදාවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කර බුදු කෙනෙක් වැඩ හිටියත් නැතත් ඒක කවදාවත් මේ බුද්ධෝත්පාද කාලේ මේක ඇත්ත අනිත් කාලවල මේක වෙන්නේ නැහැ. අතීතයේ යුනේ දැන් ඒක වෙනස් වෙන්න පුළුවන් කියලා අවිතතා. ඒක වෙනස් එකක්. දැන් පටිච්චසමුපාදයේ මෙන්න මේකයි දැන් තියෙන්නේ කියලා අපිට ඒක අරක දැන් නැහැ කියලා හෝ ඒක කාට හරි බොරුවක් කරන්න පුළුවන් බව නැහැ. අනඤ්‍යතතා කියලා කියන්නේ ඒක වෙනස් ආකාරයකට පරිවර්තනය වෙන්නේ නැහැ. බව ඔබට පොතේකුත් දේශනා කරලා තියෙනවා. තණ්හාව නිසා දුක හට ගන්නවා කියන එක, අවිද්‍යාව නිසා සංකාරය ඇති වෙනවා කියන එක, පසු කාලික සංකාරය ඇති වෙන්න හේතුව අවිද්‍යාව නෙවෙයි මෙන්න මේකයි කියලා. පසු කාලික දුක ඇති වෙන්න හේතුව තණ්හාව නෙවෙයි මෙන්න මේකයි කියලා වෙනස් වෙන්නේ නැති බව ඉද පච්චේතාව මේ ප්‍රත්‍ය භාවය කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. ඒක සත්‍යක්මයි. ඒක වෙනත් සත්‍යක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ අපවෙමින් වගේ දේශනා කරනවා. ඉතින් එතකොට අපි මෙතනම තියෙනවා අපිට මහා අවබෝධයක් කරා යන්න. ලෝකේ අපිට පෙනෙන ඇහෙන හැම දෙයක්ම ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් මිසක් මේ මම හෝ තව කෙනෙක් කරපුවා නෙවෙයි කියන එක. ඒ වගේම මේ දුකට හේතුව මේ අල්ලා බදා ගැනීම හෙවත් තණ්හාව. තණ්හාව නිසායි දුක හටගන්නේ කියන මේ ධර්මතාවයන් ධම්ම නියාමතාවයන් සත්‍යක් නේද කියලා අපිට ඇස් අරගන්න. මෙතෙක් කල් අපි දුක හටගන්න හේතුව බාහිර ලෝකෙන් දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුක හටගන්න මෙන්න මේකයි හේතුව කියලා මේක අවබෝධයක් කරා ගිහිල්ලා බොහෝ දුක් කන්දක් අපිට යටපත් කරගන්න ගෙවා ගන්න මේක හේතු වෙනවා. ඉතින් අන්න ඒ නිසා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව යම් අදහසක් ඔබට ගන්න පුළුවන්. ඒ වගේම අපි ඉදිරියටත් කතා කරන මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමෙන් අපිට වෙන යහපත මොකද්ද? මේ හැම එකක්ම අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංයුත්තනිකායේ තව සූත්‍රයක් තියෙනවා, පඨවි සූත්‍රය කියලා. අන්න ඒකේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ පටිච්ච සමුප්පාදය කියන එක ඔබට මුලින් මතක් කරාම, මේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ හේතුඵල ධම, හේවත් මේ ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ පැවැත්ම, මේක අවසන් නොවි දිගින් දිකට පවතින පැවැත්ම තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. අපි සාමාන්‍ය සම්මුති වශයෙන් කියලා කිව්වොත් ලෝක සත්වයා ඉපදෙමින් මැරමින් නැවත ඉපදෙමින් මනුස්ස ලෝකේ සතර අපායේ දිව්‍ය ලෝකේ නැවත තිරිසන් අපායට නැවත මනුස්ස ලෝකෙට මේ විදිහට ඉපදෙමින් මැරමින් දුක් විඳින්මින් යන්නේ කොහොමද කියන එක තමයි පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ. එතකොට සත්‍යයක් ඉපදෙනවා මැරෙනවා කියන තැන මෙන්න මෙහෙම ධම්මතාවයක් ධම්ම නියාමතාවයක් තමයි තියෙන්නේ කියලායි බුදුරජාණන් වහන්සේ මතු කරලා දුන්නේ. අන්න ඒකට තමයි අපි කෙටියෙන් සරලව කිව්වොත් පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒ පටිච්චසමුප්පාදය මොකද්ද කියන එක තමයි මස්මින් සති ඉදං හෝති, මේ ඇති කල්ලි මේ වේ කියන ඒ බුදු පදය දිගහරින එක තමයි අවිද්‍යා පත්‍ය සංඛාරය. අවිද්‍යාව ඇති කල්ලි සංඛාර වෙනවා කියලා නැවත නැවත බුදුරජාණන් වහන්සේ ඇතැම් දේශනාවල විස්තර කරනවා. එතකොට ඒ පටිච්ච සමුප්පාදය නොදැනීම නිසා අපිට වෙන හානි අනර්ථය මොකද්ද? අපි මේක අවබෝධ කරගත යුතුයිද? අවබෝධ කරගත නැත්නම් මොකක්ද අපිට වෙන්නේ කියන එක පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ අනවතග්ග සංයුත්තයේ පඨවි සූත්‍ර, මේකේ සූත්‍ර ගොඩාක් තියෙනවා, සූත්‍ර දේශනාවලත් මට සමහර විට මම මේ පිළිබඳව මතක් කරලා තියෙනවා. අනුමතග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝඨින පඤ්ඤායති. මහණනි, මේ සංසාරය සසර පැවැත්ම పూర్ව කෙලවරක් පණවන්න බෑ. බුදුරජාණන් වහන්සේ పూర్ව කෙලවරක් පණව පේන්නේ නෑ කියලා නෙවෙයි කිව්වේ, පණවන්න බෑ කියලා. පේන්නේ නැහැ කිව්වනම් එතනදී ප්‍රශ්නයක් තියෙනවා. බුදු කෙනෙකුට පේන්නේ නැති දේවල් තියෙනවද? එහෙනම් උන්වහන්සේ සර්වඥ නෙවෙයිද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. බුදුරජාණන්සේ මෙතන දේශනා කරන්න පඤ්ඤායති. పూర్ව කෙලවරක් පණවන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනාන සන්ධාවිතං සංසරිතං. මේ අවිද්‍යා නීවරණය කුමක් නිසාදේ පේන්නේ නැත්තේ? අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යා නීවරණයන්ගේ හා තණ්හා සංයෝජනෙන් තණ්හාවෙන් බැඳීම නිසා සන්ධාවතං සංසරතං, මේ සසරේ මේ යන්නේ මෙන්න මේ නිසා, නොදන්නාකම නිසා යන්නේ. සේයතාපි භික්ඛවේ කියලා මහණෙනි මේකට උපමාවක් කියනවනම් මේ పూర్ව කෙලවරක් පේන්නේ නැති සංසාරයේ වටහ ගන්න උපමාවක් කියනවනම්, පුරිසෝ යම් පුරුෂෙක් ඉමං මහා පඨවි, පුරුෂයෙක් මේ මහ පොළවට බැහැලා කොට්ටික මත්තං කෝලට්ටික මත්තං කෝලට්ටික මත්තං ගුලින් කරිත්වා, ඒ කියන්නේ දෙබරයට දෙබරයට ප්‍රමාණයට මෙහි මහ පොළව ගුලි කරලා, ගුලින් කරිත්වා නික්කිපේය අයං මේ පිතා තස්ස මේ පිතු අයං පිතාති කිය. ගුලි කරලා පුරුෂයෙක් මේ මගේ පියාය, ඒ පියාගේ මේ පියාය කියලා අපි ඒ තමන්ට පියා වෙච්ච අය පිළිබඳව මේ දෙබරයට ප්‍රමාණයට ගුලි කරපු ඒ පස් තිබ්බොත් මේ පස් ගුලිය මේ මගේ දැන් ඉන්න පියාට, මේ පස් ගුලිය ඒ පියාගේ පියාට, මගේ පියාගේ පියාට, මේ පස් ගුලිය ඒ පියාගේ පියාට කියලා අපි තියාගෙන ඉවෝ. අයං පිතාති අපරියාදින්නාවකෝ භික්කවේ තස්ස පුරිසස්ස පිතු පිතරෝ අස්සු. නා මේ ඒ පියවරු තියලා ඉවර කරන්න පුළුවන්කමක් නෑ. අත්හාය මහාපටවින් පරික්කයන් පරියාදින්නම් ගච්චේය. මේ මහපොළොවේ පස්ටික ඉවර වෙලා යන. මහපොළොවේ පස්ටික ඉවර වෙලා යනවා. නමුත් අපගේ පියවරුන්ට පස්තියලා ඉවර කරන්න මේ මහපොළොවේ පස් මදි කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර. තම් කිස්ස හේතු, මොකද්ද ඒකට හේතුව? අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. ආන්නේ ඒක තමයි කිව්වේ මේ අනවරාග සංසාරේ අපිට පියවරු වෙලා, අපි පියවරු වෙලා, අපි දරෝ හදලා මේ විදිහට මේ සංසාරේ ඉපදෙමින් ධර්මින් දරුව වෙලා, අම්මා තාත්තා වෙලා, නෑදෑ වෙලා මේ විදිහට අපි තියාගෙන තියාගෙන ගියත් අපේ දරුවන්ට මේ විදිහට තියලා ඉවර කරන්න පුළුවන්කමක් නෑ. මහ පොළොවේ පස් ඉවර වෙලා යනවා. ආන්නේ වගේ මහණනි මේ සංසාරේ මුලක් අගක් පේන්නේ නැහැ. කුමක් නිසාද? අවිද්‍යා නීවරණයෙන් හා තණ්හාවෙන් බැඳිලා ඉන්න නිසා තමයි මේ විදිහට අපි අනන්ත ජාති සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවේ. ඒවන් දීගරත්තං හෝ භික්කවේ දුක්ඛං පච්චනුබෝධං. මෙසේ මහණෙනි, නුඹලා බොහෝ කාලයක් දුක්ඛින්දිනලාදී තිබ්බං තියුණුව දුක් විඳනාදී විවසනං පච්චනුබෝති විවසනයේට පත් වෙනාදී කට්ටං වඩ්ඩාති මහ පොළව වඩනලාදී මහබයාව කීවංච බික්කේව අලමේව සංඛාරේසු නිබ්බිතුං අලං විරජ්‍යතුං අලං විමුච්ඡති. මහන් නුඹලා මේ කියපු ආකාරයට බොහෝ කාලයක් මෙරි මෙරි මහපොළොවට පස් වෙලා මේ මහපොළොවම වැඩුවා බොහෝ කාලයක්. අන්නේ නිසා මේ කාරණාව සිහි කරගෙන අලමේව සංකාරේසු මේ කියන රූපයේ මේ හිතේ මේ වේදනාවේ මේ ලෝකේ කලකිරෙන්න වටිනව නේද? මේ ලෝකෙන් මිදෙන්න වටිනව නේද? ඒ නිසා ඇයි කුමක් නිසාද මේ සංසාරේ මේ විදියට අපි ඉපදින් වැරමින් ආපු වාර ප්‍රමාණය මෙතකයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට පින්වතුනි, පටිච්චසමුපාදයේ නොදන්නාකම නිසා තමයි මේ අනන්ත ජාති සංසාරේ මේ විදියට අපි ඇවිත්තේ. ඉපදෙමින් මැරෙමින් සතර අපායේ නිරයාදී මේ තැන්වල උපදින්න හේතුව මොකද්ද පින්වතුනි? ඒකටත් හේතුව මේ පටිච්චසමුපාදයේ නොදන්නාකම නිසා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, අපි ලෝකේ දැනට අපි ගාවත් නොයේක් දෘෂ්ටි තියෙනවා. දෘෂ්ටි අරගෙන සාස්වත දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි, මේ මම මගේ කියාගෙන, මගේ ආත්මය කියාගෙන මේ විදියට අපි මේ ආත්ම දෘෂ්ටි අරගෙන මේ දුක් හදාගන්නේ, කෙලෙස් ඇති කරගන්නේ කොමක් නිසාද? මෙන්න මේ කියන පටිච්චසමුප්පාද ධර්මතාවයේ නොදන්න නිසා. මේ ස්කන්ධ පහට මේ රූපය දිහා බලලා මේක මම කියාගෙන, තවත් අය මගේ කියාන, මේ අය මගේ ආත්මය කියාගෙන මේ අදහස් ඇති වෙන්නේ කොමක් නිසාද? මේ ස්කන්ධයන්ගේ හට ගැනීම නිරෝධය නොදන්නකම නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඔබ අහලා ඇති කච්චාන ගොත්ත සූත්‍රයේ, යේබු යේන කච්චාන ලෝකේ අත්තිතංචේව නත්තිතංච. මහණෙනි, කච්චාන කච්චාන මේ ලෝකයා බොහෝසෙයින්, ඒ බොයේන ලෝක බොහෝසෙයින් ඇතහා නැත කියන අන්ත දෙකයි ඇසුරු කරන්නේ. එතකොට මේ තියනවා ඉන්නවා, එහෙම නැත්නම් නැහැ නැති වුණා කියලා මේ අන්තවලට යටෙන්නේ මොකක් නිසාද? මේ අන්ත තමයි බොහෝ ඇසුරු කරන්න පටිච්චසමුප්පාදේ නොදන්නාකම. ලෝක සමුදයංකෝ, ලෝක සමුදයංචකෝ කච්චායන යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං යා ලෝකේ නත්තිතාසාන හොන්ති. ලෝකයේ හට ගැනීම යම් කෙනෙක් දකිනවනම් මේ ලෝකේ නැහැ කියන අන්තේ ගන්නෙ නැහැ. ලෝක නිරෝධංචකෝ කච්චායන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති යා ලෝකේ අත්තිතාසාන හොන්ති. ලෝකයේ නිරෝධය යම් කෙනෙක් මනානුවණින් දන්නවනම් දකිනවනම් අපි යමක් තියනවා කියලා කියන්නේ නැහැ. ඒතේතේ කච්චාන උභෝවන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේසිස්සා අවිජ්ජාපච්චයා සංඛාරා කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ කියන ඇත නැත කියන අන්ත ඒවගේ අපි අපිට දන්න වචනෝලින් ගියොත් අතීතය අනාගතය වර්තමානය පිළිබඳව අපි දැකපු අපපු දේවල් තියනවා අපේ අයි ඉන්නවා කියලා මේ විදියට ඇති බවට අරගෙන අතීතය පිළිබඳව ඇති බවට අරග අපිට නොයි කෙලෙස් ඇති කරගන්නවා දුක් ඇති කරක අනාගතය පිළිබඳ ඉපදිච්චි නැති අනාගතයක් පිළිබඳව ඒ අපි ප්‍රාර්ථනා කරමි මේ වර්තමානය දැන් මේ මොහොතේ අපි ඉන්නවා තියෙනවා කියලා නිත්‍ය සංඥාවන් අරගෙන ආත්ම සංඥාවන් අරගෙන බොහෝ දුක් උපදවා ගන්න අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ධර්මතාවය නොදන්නේ කුමක් නිසාද මේ පටිච්ච සමුපාදය අවබෝධ වී අවබෝධ නොවීම නිසා මේක අපි නොදන්නාකම නිසා එතකොට අපිට යමක් කෙලෙසයක් එනකොට දුකක් එනකොට අපිට පුළුවන්කම තියෙනවා නම් මේ දුකට හේතුව මෙන්න මේකයි කියලා හේතුඵල ධමයට හෙවත් මේ පටිච්ච සමුප්පාදයට හිත තියන්න ආන් එතකොට යාට අර කියන කෙලෙස් ටිකට පිහිටන්න විදිහක් නැහැ අවිද්‍යාවෙන් වැහිලා සංඛාරය හටගන්නකොට නොඑක සංකාර කුසල සංකාර අකුසල සංකාර හට ගන්නකොට මේ අහවලා මම ඇති කරපු එකක් නෙවෙයි මේ නොදන්නාකම කියන ධර්මතාවය නිසායි මේ සංකාරයේ මේ කල්පනාව මට ආවේ කියලා. ඒ වගේම දුකක් හට ගන්නකොට මේ දුකට හේතුව මොකද්ද? අවිද්‍යාව හා තණ්හාවයි කියලා අපිට දුකට හේතුව පිළිබඳව තමා තුළින්ම දකින්න පුළුවන්. ආනුභූමේ පටිච්ච සමුප්පාදයේ අවබෝධ කරගත්තු යම් ප්‍රමාණයකට අවබෝධ කරගත්තු කෙනෙක් ඔහු දුකේ නිවීම පිළිබඳව හරි මාවතේ ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ආගේ නිසා මේ පටිච්ච සමුප්පාදයේ අහාගත්තු දෙහි අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගැනීම කියන්නේ අන්න ඕක තමයි. අපිට කෙලෙසයක් එනකොට මේ කෙලෙසය පිළිබඳව අපි බැලිය යුත්තේ මෙන්න මේ ආකාරයටයි. මේක හටගත්තේ මෙහෙමයි මේ අකුසලය නම් අකුසලය හටගත්තේ මෙහෙමයි කියලා අපි ඒ විදිහට තමයි මේ කෙලෙසේ දිහා බැලිය යුත්තේ. දුකක් හටගන්නකොට අන්න ඒ බලන්න මේ පටිච්ච සමුප්පාදය දැන ගැනීම නිසා අපිට ඒ මොහොතේ මේ මොහොතේ හටගන්න දුක නැති කරන්න මාර්ගයක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. මරණාසන්න මොහොතෙත් අපි මේක පුරුදු කරලා තියෙනකොට ඒ මරණාසන්න මොහොතේ අපිට එන බය තැති ගැනීම ආත්ම වශයෙන්ගෙන මේ මම මැරෙනවා දැන් මගේ ජීවිතය අතහැරෙන්න යන්නේ කියලා අපි අයත් නැවත මේ ලෝකේ එල්ලෙන්න හදනකොට මේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ පුරුදු කරලා තියෙන කෙනාට මේ හේතුඵල ධම අවබෝධ වෙනකොට මැරිලා උපදින්න කෙනෙක් නැතිකොට මරණයක් ගැන මම මැරෙනවා කියලා හිතන එක මොන තරම් මෝඩකමක්ද ලැජ්ජාකමක්ද කියලා එයාට මරණ මංජකේ ඉඳන් උනා සිහි කරන්න පුළුවන්. අද අපි මේ ධර්මතාවයේ අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තාම ඉතින් එතකොට අපිට මේකට වටිනාකමක් දෙන්න පුළුවන් කමක් නැහැ. කොයි දෙයෙන්ද පුළුවන් අපි එකතු කරන රැස් කරන තැම්පත් කරලා තියාගන්න ඒ විතරක් නෙවෙයි අපි මම මගේ කියලා අල්ලගන්න මේ දරුවන් ඥාතීන් මේ කිසි කෙනෙකුට මේ වගේ පිළියමක් කරන්න පුළුවන්ද මේ නැවත මැරෙන්න තියෙන බය මරණ බය නැති කරන්න පුළුවන්ද බෑ. නමුත් තමාවම තමාට පිහිට කරගන්නවා තමන්ට සරණක් කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඔන්න ඕකට තමයි. එයා මේ ධර්මතාවයේ පිළිබඳව හොඳට පුහුණු කරලා තියෙනකොට එයා මැරෙන්න බය නැහැ. එයා දුකට බය නැහැ. එයා දුකේ වැළපිලා දුකේ හඬ හඬා ඉන්නේ නැහැ. දුක හට ගන්නකොටම ඇතුළතින් එයා මේ දුකට හේතුව මේකයි. දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙනවා. එනිසා පින්වත්නි මේ පටිච්ච සමුප්පාදයේ යම් කිසි කෙනෙක් හොඳ ආකාරව ගවේෂණය කිරීමෙන් එයාට ලැබෙන දේ තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය. ඒ පිළිබඳව නුවණ දුක හටගන්නේ මෙහෙමයි දුක කියන්නේ මේකයි දුක හටගන්නේ මෙහෙමයි දුක නිරෝධය කියන්නේ මේකයි දුක නිරෝධගාමිනී පටිපදාව කියන්නේ මෙන්න මේකයි කියලා එයාට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පුදුමාකාර අවබෝධයක් එනවා මේ පටිච්චසමුප්පාදයේ ගවේෂණය කරන්න. එතකොට ආන්න ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයක් කරා යන්න නම් තණ්හාව නැති කරන්න නම් අපි මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව මනාකොට අවබෝධ කරගත යුතුයි. ඉතින් ආන්න ඒ නිසා මේ පටිච්චසමුප්පාදය නොදන්නාකම නිසා අපිට ඇතිවෙන විපත් දුෘෂ්ටි ඒවාගේම අපිට ඇතිවෙන හානිය පිළිබඳව අපි කතා කරා. ඒවාගේම පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තොත් මේක තේරුම්ගත්තොත් අපිට ලැබෙන ලාභය මොකක්ද කියලා අපි අවබෝධ කරගත්ත. ඉතින් මේ දෙක හොඳට තේරුම් ගත්තු කෙනා අනිවාරෙන් මේ ධර්මතාවය කොහොමරි ජීවිතයට එකතු කරගන්න ඕන කියලා අපි උත්සාහවත් වෙන. ඒ නිසා දුකක් වෙනකොට අඬන එක, තරහක් වෙනකොට තරහ ඇති කලේ අහවලා කියලා අපි බණින එක වත්, එහෙම නැත්නම් අපිට ආසාවක් තණ්හාවක් වෙනකොට ඇලුම් කරලා ඒකේ කෙලෙස් ඇති කරගන්න එක නෙවෙයි බෞද්ධයාගේ හා නුවණැති කෙනාගේ ක්‍රමවේදය. එයා කෙලෙස්යක් වෙනකොට අඬන්නේ නැහැ, දුකක් වෙනකොට අඬන්නේ නැහැ, දුකට හේතුව මොකද්ද කියලා බලලා ඒකට පිළියම් කරනවා. එතකොට එයාගේ ජීවිතේ විනාශ වුණා, දරුවෙක් නැති වුණා, දෙමව්පියෝ වියෝටපත් වුණා. ඒ කොයි වෙලාවකවත් එයා කඳුළු හෙලන්නේ නැහැ. කඳුළු හෙලන හේතුව අවබෝධ කරගෙන තියෙන නිසා. ඉතින් ආන් මේ වගේ මේ පුදුමාකාර මිලමුදලකට ගන්න බැරි, ඥාති කෙනෙකුට ගන්න බැරි මේ මහා නිධානයක් මේ බුද්ධ ශාසනයෙන් අපිට ලැබිලා තියෙනවා. මේක එකයි, අපි මිනිස්සය වුණාට හැම කාලෙම මේක ලැබෙන්නේ නැහැ. මං ගිය සැරේ දේශනාවේදී මතක් කරේ මේ කාරණාව. මේ උතුම් ලාභයෙන් අපි ප්‍රයෝජන අනිවාර්යෙන් ගත යුතුයි කියන එක. ඉතින් එතකොට ඒ ඔබට ඒ දේශනා කරේ පටිච්ච සමුප්පාදය පිළිබඳව යම් මේකට ප්‍රවේශයක් ගන්න වැදගත්කම පිළිබඳව, වාසි අවාසි හා ලාභයන් පිළිබඳව අපි කතා කරේ. මෙතෙක් මීට පෙරත් මේවා යම් යම් තැන්වල අපි දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කොහොමද මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නේ කියන එකට අපි උත්සාහවත් වෙන්නයි මේ අපි මේ සකසා ගන්නෙ. ඉතින් ඒ අනුව අපි දැන් අවධානයට ඔබ ගන්න, දැන් අපි පටිච්චසමුප්පාදය කොටසට අපි නැවත එළඹෙනවා. තොර මේ පරිසම්පාද විභංගයේ තමයි තියෙන්නේ. පරිසම්පාද විභංගයේ මේක අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ පරිසම්පාද විභාගයේ නමින් විභංගයේ නමින් සඳහන් වෙන්නේ. ඔබට ඔබ දන්නවා මේ පරිසම්පාදයේ බුදුරජාණන් වහන්සේ මේ සුත්තන්ත භාජනී වශයෙන් මේ අභිධර්ම පිටකේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම තව නොයේක් මේ සූත්‍ර දේශනා ගත්තාම, මහා නිධාන සූත්‍රය, ඒ වගේම නිධාන සංයුත්තේ ගත්තාම මනාකොට ලොකු විවරණයක් කරලා තියෙන දේශනා පෙළක් තියෙනවා මේ පටිසම්පාදේ සුත්තන්ත භාජනී වශයෙන්. ඒක මේ බොහෝ විට අපි හැමෝම දන්නවා, මුලින් කතා කරෙත් ඒක මේ. එතකොට ඒ අනිත් තව න්‍යායක් බුදුරජාණන් වහන්සේ අභිධර්ම භාජනීය කියලා මේ සූත්‍ර ක්‍රමෙන් එහා ගිහිල්ලා තවත් කෙනෙකුට මේ දුක නැති කර ගැනීම, ප්‍රඥාව පහළ කරගන්න වෙනත් න්‍යායකින්, තාමත් ගැඹුරු න්‍යායකින් තමන්ට අරකින් අවබෝධ වෙන්නේ නැත්තම් නුවණැති කෙනෙකුට මේ ක්‍රමයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ අභිධර්ම භාජනීය කොටස කෙනෙකුට තේරෙනවා නම් සූත්‍ර ක්‍රම වලට වැඩිය හරීම නිර්වෘල්කමයක් තියෙනවා. අරක අවුල් කියලා නෙවෙයි, බොහොම පැහැදිලි බවක්, තේරුම් ගන්න පුළුවන් බවක් මේ අභිධර්ම භාජනීය කොටසේ තියෙනවා. එතකොට සුත්තන්ත භාජනීය කියලා අදහස් කළේ මොකද්ද? වෙන පටිච්ච සමුප්පාදයක්ද? නෑ, මේ ධර්මතාවයම තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එක නානා චිත්තක්ෂණ වශයෙන් කියලා අටකතාවේ සඳහන්. නානා චිත්තක්ෂණික වශයෙන් කියලා කියන්නේ මේ එක හිතක් තුල ඇති වෙන කියන එක නෙවෙයි. පොදුවේ ගත්තාම ඒක එක සත්වයකට සීමා කරන්නේ නැතුව භූමි වශයෙන්, කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක වශයෙන් හා සිත් වශයෙන් බොහෝ සිත් එකට කැටි කරලා තමයි මේ ලෝකයේ තියෙන ධර්මතාවයක්, හේතුඵල දහමක් පවතිනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නිසා අට කතාවේ සඳහන් වෙනවා සුත්තන්ත භාජනීය කොටස පටන් ගන්නෙම අවිද්‍යාපච්චය සංඛාරා කියලා. සංඛාරා කියලා තමයි පටන් ගන්නෙ. ඒ හේතුව තමයි එහෙම ඒක චිත්තක්ෂණ වශයෙන් නොවන නිසා, එක සිතක ඇති වෙන නිසා නෙවෙයි කියන්නේ. අභිධර්ම භාජනීය කොටස පටන් ගන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරෝ කියලා. ඒක අපි ගත්තොත් මෙතන මේ අවිද්‍යාපත්‍ය සංඛාරෝ කියලා තියෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරෝ කියලා. එතකොට ඒක ඒක වචන. ඒක අට කතාවේ කියන්නේ මේක ඒක චිත්තක්ෂණ වශයෙන්. ඒ කියන්නේ සිතක් තුල පටිච්ච සමුප්පාදය ඇති වෙන්නේ කොහොමද කියන එකයි අභිධර්ම භාජනීය කොටසේ විවර කරන්න. ඒක හරි ලස්සනයි අපි ඒක තේරුම් ගන්නකොට. දැන් අපිට උපදින සිත් පිළිබඳව ගත්තාම අපිට අකුසල් සිත් උපදිනවා, කුසල් සිත් උපදිනවා, විපාක සිත් උපදිනවා. එතකොට මේ අකුසල සිතක් නම් අපි යමක් දැනගන්නකොට සිත් බොහෝ ගාණක් ඉපදිලා තමයි ඒ සිද්ධිය අපි දැනගන්නේ කුසල් අකුසල් වශයෙන් සිද්ධ වෙන්නේ. නමුත් ඒ බොහෝ සිත් ගාණක් ඉපදුනත් ඒ මූලිකත්වයේ ගන්නේ එක සිතක්. එතකොට අකුසල් නම් එතකොට අකුසලයෙන් අකුසල් සිත් අටක් ඔබ අහලා තියෙනවා, දැනගෙන තියෙනවා. 12ක් සමාවෙන්න අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ ලෝභ මූල සිත් තමයි අටක් තියෙන්නේ. එතකොට මේ හිතක් කියන එක අපි කියමුකෝ තමන්ට අපි පැහැදිලිව ගත්තා ද්වේෂය, තරහක් ආවා, තරහ සිතක් ආවා. මේ හිත හටගත්තේ කොහොමද? ඒක හටගන්න පැවැත්ම මේ පටිච්ච සමුප්පාදය අනුව පෙන්වලා දෙනවා. එතකොට ඒ අපි මේ සංසාර පැවැත්මක් භවයක් අරගෙන නෙවෙයි, හිත ඇතුලේ මේ හිත හට ගන්න ධර්මතා ටික ප්‍රකට කරලා මේ හිත ගැටේ හටගත්තේ මෙන්න මේ ආකාරයට. අවිද්‍යාපත්‍ය සංකාරෝ, සංකාරපත්‍ය විඥානං කියලා මේ විදිහට විවර කරනවා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ දේශනාවක ඒ අකුසල් සිත හට ගන්නකොට අවිද්‍යාපත්‍ය සංකාරෝ කිව්වේ මොකද්ද? එතන අවිද්‍යාව කිව්වේ මොකද්ද? එතන සංකාරය කිව්වේ මොකද්ද? එතන විඥානය වශයෙන් ගත්තේ මොකද්ද? එතන නාම ධර්ම වශයෙන් ගත්තේ මොනවද? එතන වේදනා වශයෙන් තියෙන්නේ මොකද්ද කියලා ආන් මේ විදිහට මේ සිත ඇතුලේ හටගත් ධර්මතා ටික තමයි පෙන්වන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා මට තරහක් ආවා කියලා අපි මුලාවෙන් ගත්තට එතන මේ ස්කන්ධ ටිකක් තමයි හටගත්තේ. එහෙම නැත්නම් චිත්තචෛසික ධර්ම ටිකක් තමයි එතන හටගෙන තියෙන්නේ. ඒකයි කියන්නේ හටගත් ධර්මයෝ බලනකොට අපි සත්පුද්ගල භාවයෙන් මට තරහක් ආවා කියලා හිතනකොට එතන හටගත් පුද්ගලයෙක් නැහැනේ. අපිට පේන කියන ඒ වස්තු සම්මුති දේවල් එතන නැහැ. ධර්මතා බලනකොට අපිට හම්බෙන්නේ නාම රූප ධර්මතා ටික. ආන්ගේ ධර්මතා ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිසම්පාදයෙන් පෙන්වන්නේ. එතකොට අභිධර්ම භාජනීය වශයෙන් විවර කරන්නේ එක සිතක් තුල ඒ ඒ සිත අරගෙන. දැන් අපි අභිධර්මයේ ඉගෙන ගන්න අය දන්නවා සාමාන්‍ය කෙටි ක්‍රමයෙන් ගත්තොත් සිත 89කට අභිධර්මයේ තුල බෙදලා තියෙනවා. අකුසල් සිත්, කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් වසෙන්, ඒ වගේම කාමාවචරසි, සෝපාවචර, අරූපාවචර, ලෝකෝත්තර වශයෙන්, භූමි වශයෙන්, සිත් ජාති වශයෙන් බෙදලා සිත් 89කට බෙදලා තියෙනවා කෙටි ක්‍රමයකට. ආනි හැම සිතක් සිතක් ගානේම පටිසම්පාදේ මේ පටිසම්පාද විභංගය තුල පෙන්නවා. ඒක දැන් එක සිතක් ගත්තාම මේ සිත හොඳට විවර කරලා ඉවරලා ඒක පෙය ආලං කරලා කෙටි කරලා තමයි පෙන්වන්නේ. එතකොට සිත් 89ම හට ගන්න ආකාරයේ මේ පටිසම්පාද විභංගය තුල කතා වෙනවා, දේශනා කරලා තියෙනවා. එතකොට මේ පටිසම්පාද විභංගයේ ඒ අභිධර්ම භාජනීය කොටස ඇතුළට අපි ගියොත් මෙන්න මේ වගේ ඔබට මේ පටුන පැත්ත දිස් වෙනවා නම් මේ වගේ දිගහැරීමක් තමයි එතන තියෙන්නේ. බවම් පැත්තේ කෙරවල අවධානය ගත්තොත් මේ සුත්තන්ත භාජනීය කොටස අභිධර්ම භාජනීය කොටස පටන් ගන්නේ පච්චේ චතුස්කය කියලා න්‍යායන් හතරක් පෙන්වනවා. ඒකෙන් පච්චේ චතුස්කේ, හේතු චතුස්කේ, සම්පයුත්ත චතුස්කම්, අඤ්ඤමඤ්ඤ චතුක්කම් කියලා මේ පත්‍ය හතරක් යටතේ තමයි විග්‍රහ කරන්නේ. පච්චේ චතුක්කම් කියලා කියන්නේ මේ ප්‍රත්‍යවීම් හතරක් හා බුදුරජාණන් වහන්සේගේ මේ පටිච්ච සමුප්පාදේ න්‍යායන් හතරකට තමයි විග්‍රහ කරන්නේ. පටිසම්බාධය ඇති වෙන ආකාරය. දැන් එකක් අපි නිකං ගත්තොත් අපි ඒක විස්තර කරනවා ඉදිරියේදී. අවිද්‍යාපච්චයා සංකාරෝ, සංකාරපච්චයා විඥාන. ආපහු දකුණු පැත්තට ආවොත් අවිද්‍යාපච්චයා සංකාරෝ, සංකාරපච්චයා විඥාන, විඥානපච්චයා නාම, නාමපච්චයා චට්ඨායතන, චට්ඨායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදන, වේදනාපච්චයා තණ්හා කියලා මේ විදිහට එක ක්‍රමයක්. ඊට පස්සේ දෙවනි ක්‍රමයේදී අවිද්‍යාපච්චයා සංකාරෝ, සංකාරපච්චයා විඥාන, විඥානපච්චයා නාම, නාමපච්චයා පස්සෝ. අතන කිව්වේ මේ තේම. එතන කිව්වේ නාමපච්චයා චට්ඨායතන කියලා. මේ නාමපච්චයා චට්ඨායතන කියලා තමයි එතන කිව්වේ. දැන් මෙතන දෙවනි ක්‍රමයේදී කියන්නේ නාමපච්චයා පස්සෝ කියලා. තව ඊළඟ ක්‍රමයේදී නාම රූපපච්චයා, විඥානපච්චයා නාම රූපං, නාම රූපපච්චයා චට්ඨායතන. ඒ තව ක්‍රමයක්. ඒක තව පල්ලෙහාට එනවා. ඊළඟ ක්‍රමයේ තියෙනවා නාම රූපපච්චයා සලායතන කියලා. ඔන්න ඔය ක්‍රම හතර. එතනින් ඉවරයි. එතකොට මේ තත්ත්‍ය ධර්මතා හතරක් අරගෙන පටිච්චසමුපාදයේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර ක්‍රමයට පෙන්නපු ඒ එකම න්‍යාය, ඒ න්‍යාය එක න්‍යායක් තමයි සූත්‍ර ක්‍රමයට පෙන්නන්නේ. සූත්‍ර ක්‍රමයට පෙන්නන්නේ අවිද්‍යාපච්චයා සංඛාරා කියලා පටන් අරගෙන විඥානපච්චයා නාම රූපං, නාම රූපච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සු. ඔය විදිහ තමයි සූත්‍ර ක්‍රමයේ ඔච්චරයි තියෙන්නේ. එතකොට ඒක අපි දන්නවා කවදාවත් මේ පටිච්චසමුපාදයේ එහෙම මේ සියල්ල එකවර හටගන්නේ නැහැ හැම තැනම කියලා. දැන් කා රූප ලෝකේ ගත්තොත් නාම රූප පච්චයා සලායතනං කියන්න බෑ. එතකොට මේ පටිච්චසමුපාදය දන්න කෙනා, එහෙම නැත්නම් මේ භව පිළිබඳව, භවයන් වල හටගන්න ඒ ආයතන ස්කන්ධ පිළිබඳව දන්න කෙනාට ප්‍රශ්නයක් එනවා. එයා පටිසම්පාදමේ අභිධර්ම භාජනීය කොටසට යන්නේ නැතුව එයා සූත්‍රාන්ත ක්‍රමයෙන් ඒ භවය වල පැවැත්ම තේරුම් ගන්න කිව්වා. ඉතින් මෙතෙක් හිතලා නැතුව ඇති. නමුත් කෙනෙකුට හිතුණා එතන පටිච්චසමුපාදේ නාම රූප පච්චයා සලායතනං වෙන්නේ කොහොමද අරූප භවයේ. එතකොට ආන්න ඒ නිසයි ඇතැම් අය මේ අභිධර්මයේ බොරුනේ අභිධර්මයේ මොකක් හරි මේකේ නොදන්න දෙයක් තියෙනවා. එහෙම නැත්නම් මේක අපිට ගෝචර නැහැ. එහෙම නැත්නම් මේක මේ අභිධර්ම බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා ඔන්න ඔය අදහස් ගන්නේ මේ පටිසම්පාදයේ අභිධර්මීය විග්‍රහය නොදන්නාකම නිසා. ඇයි යාට මේ රූප අරූප ලෝකේ කවදාවත් නාම රූප කියලා දෙකක් නැහැ. නාම රූප ඒ වගේම නාම රූපච්ඡ සලායතනං කියලා ආයතන හයකුත් රූප ලෝකේ නැහැ කියලා සූත්‍ර කමේට කෙනෙක් ඉගෙනගෙන තියෙනවා. ඉගෙනගෙන තියෙනකොට එයා දැන් මේ ගලපන්න ගියොත් එයා මොන හරි අර්ථයක් ගන්නවා. එක්කෝ එයා අර්ථ ගන්නවා මේ අරූප ලෝකේ රූපයක් ඇත කියලා අන්තිම. රූපසියොම් හෝ රූපයක් හෝ තියෙනවා. එහෙම නැතුව කවදාවත් මේ ස්පර්ශයක් වෙන්න බෑ, වේදනාවක් වෙන්න බෑ. විඥානයේ තිබුණොත් නාම රූප අනිවාර්යෙන් උපදිනවා කියලා මෙන්න මේ වගේ අදහස් ගලපනවා. ඇයි ඒ ගලපන්නේ? මේ බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු දේශනාව නොදන්නාකම. අන්න ඒ නිසා තමයි කිව්වේ අපි මේ අභිධර්මයේ නොදන්නාකම නිසා අපි බොහෝ දෘෂ්ටි වලට වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපිට මේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍රයක් නිර්වුල්ඩ අවුල් නැතුව විසඳන්න පුළුවන්කමක් නැහැ අභිධර්මයේ දන්නේ නැතුව. අභිධර්මයේ දැනගත්තොත් ඒව අවුල් නැතුව පුද්ගල ભેදයන් අතහැරලා භූමි ભેදයන් වලට අනුව, කාල ભેදයන් වලට අනුව નિરાවුල්ව පැහැදිලි කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ න්‍යායන් ටිකක් පෙන්නන්නේ අන්න ඒ නිසා. එතකොට මේ න්‍යායන් හතරකට ඔබට මම මතක් කරා. අවිද්‍යාපච්චයා සංකාරෝ, සංකාරපච්චයා විඥානං, විඥානපච්චයා නාමං කියලා එක න්‍යායක්. නාමපච්චය චට්ටායතන මේ ඔබට පැහැදිලි කරනවා මම මේ වගේ මේ මොනවද අපිට තේරෙන්නේ අපි මේව අහලා නැහැ කියලා ඔබ මේකේ ඔළුවට බරක් ගන්න අවශ්‍ය නැහැ ඒ සියල්ල ඔබට මේ මොකද්ද මෙතන තියෙන්නේ කියලා පැහැදිලි කරලා දෙනවා එතකොට මේ හිතක් හටගන්න නම් මෙන්න මේ ටික ප්‍රත්‍යවීතුයි කියලා අපිට පැහැදිලි වෙනකොට Tamanටම මේක තේරෙනවා ඉතින් මම දැන් මෙතන පටිසම්පද විභංගය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා යම් අදහසක් ගන්නයි ඔබට අද මේ උත්සාහවත් වෙන්නේ. එතකොට ඒ වගේ අවිජ්ජාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම නාම නාමපච්චය පස්සෝ කියලා. ඇතැම් වෙලාවක නාම ධර්මයේ ස්පර්ශයට ප්‍රත් වෙනවා. ඇතැම් වෙලාවක චට්ඨායතන ප්‍රත් වෙනවා. එහෙම මේ ඒක චිත්තක්ෂණ වශයෙන් ගත්තොත් ප්‍රත්‍ය භාවයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ මතු කරලා පෙන්නන. එතකොට පටිච්චසමුප්පාදයේ අපි නැවත ආපහු පැහැදිලි කරගත්තොත් මේ පටිච්චසමුප්පාදයේ දිගෑරලා තියෙන විදිහ අභිධර්ම භාජනීය කොටස අර කියපු අපි දන්නා අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන මේ ධර්මතාවය අපි දැනගෙන පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ වෙනත් න්‍යායන් හතරකින් මතු කරනවා. මේ න්‍යායන් හතරකින් මතු කරනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යවීම් හතරක් ඉදිරියට ගන්නවා. එළියට ගන්නවා. මේ ප්‍රත්‍යවීම් හතර තමයි මේ පච්චය චතුක්ඛං හේතු චතුක්ඛං කියලා සම්ප්‍රයුක්ත චතුක්ඛං අඤ්ඤමඤ්ඤ චතුක්ඛං කියලා මේ පටිසම්පද විභංගයේ මාතෘකා කරලා තියෙනවා. එතකොට ඒවත් ඔබට මම කියලා දෙනවා මේවා අපිට නම් අමුතු වුණාට මේවා බොහෝම රසවත් ධර්මතා මාර්තුකාවන් ඉතින් ඒ නිසා ඔබ දිගින් දිගට මේ තුල ඇහුම් කන් දීමෙන් සවන් දීමෙන් මේවා ඔබට බොහෝම ඉතාමත් පුදුම කරන ආකාරයට ඔබට මේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි එතකොට මේ අපි මේත පෙර සූත්‍රාන්ත කමේට මතක් කරලා තියෙනවා මේ හේතුඵල ධහම බුදු ධහම කියලා කියන්නේ හේතුඵල ධහම ගැන කතා කරනකොට අපි මේ ප්‍රත්‍යයන් ගැන කතා කරනකොට අපි මේ විස්තර කරන්නේ එතකොට හේතුඵල ධහමක් තියෙන්නේ එතකොට හේතුඵල ධහම විවර කරලා තියෙන ප්‍රධාන ක්‍රම තුනක් ඇති බව ඔබට මතක් කරා එක ක්‍රමයක් තමයි මොකද්ද මේ චතුරාර්ය සත්‍ය ක්‍රමය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය මහණෙනි දුකක් තියෙනවා නම් ඒ දුකට හේතුව සමුදය දුක හට ගන්න ආකාරය එතකොට තණ්හාව දුකට හේතුව එතකොට දුක කියන්නේ මොකද්ද මේ ජාති ජරා මරණ ආදී දුක් ගොඩ එතකොට මේ පංච උපාදාන ස්කන්ධය තමයි දුක ඒ දුකට හේතුව තණ්හාවයි කියලා අපි මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ හේතුඵල ධර්ම එතකොට මේ දුකේ නිරෝධයක් තියෙනවා ඒ තන්නේ ස්කන්ධයන්ගේ නිරෝධයක් ඒ නිරෝධය කරන්න නම් තණ්හාව නිරුද්ධ කළ යුතුයි ඒ සඳහා මාර්ගයක් තියෙනවා කියලා මේ හේතුඵල ධහම මේ දුක නිවෙන මගක් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ක්‍රමයට පෙන්වනවා ඊට පස්සේ මේ පටිච්චසමුප්පාදයේ ක්‍රමේ ඒත් පෙන්වන්නේ දුක හට ගන්න නැති වෙන අවිද්‍යාපච්චය සංඛාරා කියලා අර අපි දුකට හේතුව තණ්හාවයි කියලා කියපු එක පදයකින් කියපු එක ඒක ඇතුළ විග්‍රහ කරනවා තණ්හාව මේ දුකට හේතුව නම් මේ තණ්හාව ඇති උනේ කොහොමද කියලා කෙනෙක් බලාගෙන ඉවොත් එයාට පේනවා වේදනාව නිසා වේදනාව ඇති උනේ කොහොමද අන්න එයාට හම්බ වෙනවා එතකොට ස්පර්ශය නිසා මේ විදිහට එයාට යන්න වෙනවා ආනේ මේ හේතුඵල ධහම විස්තර කරපු තවත් ක්‍රමයක් පටිච්ච සමුප්පාදයේ අංග 12කින් අර තණ්හාව කියන එක ඉදිරියට අරගෙන අංග 12කට බෙදලා තවත් තේරුම් ගන්න පහසු කරා. ඊළඟ හේතුඵල ධහම තමයි මේකත් එතකොට හේතුඵල ධහම. ඊළඟ හේතුව තමයි විභංග ප්‍රකරණ මේ පဋාණ ප්‍රකරණයේ කියන ප්‍රත්‍යභාවය කියන එක. ප්‍රත්‍යභාවය. එතකොට මම ඔබට දැන් මතක් වෙනවා ඇති දැන් මේ චතුරාර්ය සත්‍ය පටිසම්පාද ක්‍රමයේදී ඔබට මම ඊට පෙර මතක් කරා එතනදී මේ ප්‍රත්‍ය ප්‍රත්‍යුප්පන්න ධර්මයන් ගත්තාම හේතුඵල ධහම කියන එකේදී දෙකක් තියෙනවා හේතුව හා ඵලය කියලා. ඒකට අපි තව විදිහක් කියනවා හේතුවට කියනවා ප්‍රත්‍ය කියලා ඵලයට කියනවා ප්‍රත්‍යුප්පන්න ධර්මය කියලා. ප්‍රත්‍යෙන් හටගත් ධර්මය කියලා. එතකොට ඒ ප්‍රත්‍යහා ප්‍රත්‍යුප්පන්න ධර්මතා ටික විතරයි ඉදිරිකම වලින් පෙන්වන්නේ. අවිද්‍යාව පත්‍යා සංඛාර කියවම අවිද්‍යාව නැමැති ධර්මයේ නිසා සංඛාරය නැමැති ධර්මයේ හටගන්නවා. සංඛාරය නැමැති ධර්මයේ නිසා විඥානය නැමැති ධර්මයේ හටගන්නවා. ඉතින් එතකොට අපිට මේකේ සද්ධාාවක් විතරයි තියාගන්න වෙන්නේ. සද්ධාාවක් විතරයි. කියන්නේ ඒකත් ඇති කෙනෙකුට නිවන් දකින්න තීක්ෂණ ප්‍රඥාවකින් ගවේෂණය නොකරන කෙනෙකුට ශ්‍රද්ධාවෙන් හිත තබා ගත්තොත් ඒත් මේ අන්ත ටික ගැලවිලා යනවා. ඒක හරි නමුත් ඇතැම් අයට ඒක ප්‍රමාණවත් මදි වෙන්න පුළුවන්. මොකද අවිද්‍යාව නිසා සංඛාරය ඇති වෙනවා කිව්වට මේ අවිද්‍යාවෙන් සංඛාරය ඇති කරන්නේ කොහොමද කියන එක ඒ වගේ නෑ. ඒව පිළිබඳ අපි පහුගිය දේශනාවල කතා කරා. නමුත් මේ පත්‍ය විභංගේහෙවත් මේ පဋාණයේදී අන්න අර ක්‍රම දෙකම අතහැරලා ඒ ධර්මතා ඒ උපන් ධර්මය හේතුව හා ඵලය කියන තැන තියෙන ඒ ධර්මතා ටික හේතුඵල ධම ප්‍රත්‍ය භාවය අනුව ප්‍රත්‍ය ශක්තියින් අනුව විවර කරලා පෙන්නනවා. අවිද්‍යාව නිසා සංකාරය කියනකොට සංකාරය උපදවන්න අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ මොන ආකාරයකින්ද කියන එක මේ පဋාණ ප්‍රකරණයේ පෙන්වන බව ඔබට මතක ඇති. ඒවා අපි දේශනා කරා. ඒවා හරි ප්‍රායෝගිකයි වැදගත්. ඒවා මේ අපිට තේරෙනකොට මේවා බොරු කියලා අපිට සැක කරන්න දෙයක් නැහැ. ඉතින් ආන්න ඒ නිසා ඒක වැදගත්. ඉතින් ඒ නිසා ඇත්තට මේ හේතුඵල ධර්මතාවය විග්‍රහ වෙන්නේ හා පවතින්නේ ධර්මතා ටිකක් එක්ක. ස්කන්ධ ධාතු ආයතන ඒවත් නාම රූප චිත්තචෛසික ධර්මත් එක්ක. ඒකයි මේක ඉගෙන ගන්නකොටම මේ පුද්ගල භාවයේ කියන එක ආත්ම දෘෂ්ටිය ගැළවිලා යනවා යම් ප්‍රමාණවලින් තදංග වශයෙන් යටපත් වෙලා යනවා. මොකද මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම පැවැත්මක්. මොනවද ඒ පවතින්නේ? පුද්ගලයෙක් පවතිනවද? දරුවෝ ඉන්නවද? ගෙවල් දොරවල් තියෙනවද? නැහැ. ස්කන්ධ ටික කොයි පවතින ස්කන්ධ ටික කොයි නැති වෙන්නේ. ඒකට තව විදියකින් පච්චානගොත්තු සූත්‍රයේ කියවේ දුක්ඛමේව උපජ්ජමාන උපජ්ජ දුක්ඛං නිරුද්ධමාන නිරුද්ධ දුක්ඛක් හට ගන්නවා දුක්ක් නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් පමණයි තියෙන්නේ. එතකොට මේකේ වැදගත් කොටස තමයි ප්‍රත්‍ය කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රත්‍ය භාවය හතරක් මතු කරලා මේ පටිසම්පාද විභංගය පෙන්වනවා. ඒතර පච්චේ චතුස්කේ හේතු චතුස්කේ සම්ප්‍රයුක්ත චතුක්ඛං චතුක්ඛං අඤ්ඤමඤ්ඤ චතුක්ඛං කියලා. එතකොටම අවිද්‍යාව සංඛාරයේ උපදවන්න ප්‍රත්‍යභාවෙන් උපකාර කරනවා. හේතු චතුක්ඛං කියලා කියන්නේ හේතු භාවයෙන් උපකාර කරනවා. සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාර කරනවා. ඒ වගේම අඤ්ඤමඤ්ඤ භාවයෙන් උපකාර කරනවා කියලා මේ විදිහට උපකාරකත්ව හතරක් පෙන්වනවා. එතකොට ඒවට අපි කියනවා මේ අර කියපු ක්‍රමයට වඩා තව විශේෂත්වයක් කරන පටිසම්පාද විභංගයේ ධර්මතා ටික විතරක් පැහැදිලි කරන්න නැතුව ඒ ප්‍රත්‍ය ශක්තිය මතු කරලා පෙන්වනවා. ඉතින් අන්න ඒක තමයි මෙතන තවත් සුවිශේෂී දෙයක්. කොහොමද ප්‍රත්‍ය අවිද්‍යා පත්‍යා සංඛාර අවිද්‍යා හේතුකම් කියලා ඒ විදිහට පෙන්වනවා. අවිද්‍යාව සංඛාරය ඇති වෙන්න සංඛාරයට අවිද්‍යාව හේතු භාවයෙන් උපකාර කරනවා කියලා මෙන්න මේ විදිහේ ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඉතින් අපි ඇත්තට මේක එතකොට මේ කියන න්‍යායන් දෙක ප්‍රධාන න්‍යායන් දෙකක් තියෙනවා. එතකොට එකක් ගත්තොත් අපි මෙතන හේතු චතුක්ඛං කියන එක ගත්තොත් හේතු භාවයෙන් අවිද්‍යාව සංඛාරයේ උපදවන්න ප්‍රත්‍ය වෙනවා කියන එක අර න්‍යායන් හතරෙන්ම පෙන්වන. දැන් අපි මුලින්ම කතා කරේ අවිද්‍යාව පත්‍යා සංඛාරෝ සංඛාර පත්‍යා විඥාන සංඛාර පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම. ඔන්න ඔය ක්‍රමයටත් විග්‍රහ කරනවා මේ හේතු භාවයෙන් උපකාර. ඊට පස්සේ නාමපච්චයා චට්ටායතනං කියලා නාමපච්චයා පස්සෝ කියලා මේ විදිහ අපි න්‍යාය හතරෙන්ම මේ කියපු ප්‍රත්‍ය ටික විස්තර කරනවා. එතකොට අපි ගත්තොත් එක න්‍යායකට හතර ගානේ ගත්තාම හතරවරක් හතර 16. එතකොට න්‍යායන් 16කට විග්‍රහ වෙනවා ඒවා දිග ඇරියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ මාතිකා කියලා කොටසක් අරගෙන මේ හේතු ප්‍රත්‍යාදී චතුස්කටික විග්‍රහ කරලා මේ ක්‍රමණීයයන් හතර පෙන්නලා මේ තියෙන මාතිකා කියලා කොටසක්. මාතිකා කියලා කියන්නේ පටිච්චසමුප්පාදේ නැවත අවධානයට ගන්න. මාතිකා කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ පෙන්නපු අංග ටික, අවිද්‍යා සංඛාර විඥාන නාම චට්ටායතන පස්ස කියලා. මේ විදිහට මේ දැන් අපි දන්නවා පටිච්චසමුප්පාදයේ අංග 12ක් තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා ජාති ජරා මරණ දක්වා අංග 12කින් තමයි සූත්‍ර කමේට විග්‍රහ කරන්නේ. පටිච්චසමුප්පාදයේ මේ අංග 12 ම ගන්නේ නැතුව ඒක චිත්තක්ෂණ නිසා මේවා ඒ ඇතැම් වෙලාවලට අංග වෙනස් වෙනවා. දැන් කුසල් සිතක් උපදින කොටයි අකුසල් සිතක් උපදින කොටයි එකම අංග තියෙන්න බෑනේ. අකුසල් සිතක් වගේම අකුසල් සිත ඇතුලේ ලෝභ මූල සිතකුයි ද්වේෂ මූල සිතකුයි හට ගන්නකොට මේක එකම අංග තියෙන්න බෑනේ. එකම අංග කිව්වහම ඒක ඇතැම් කොටස් වෙනස් වෙන්න ඕනේ. ඉතින් ආන්නේ ඒ වගේ ඒ අංග යම් යම් අපි වෙනස් වීම වෙලා තමයි ඒ ඒකචිත්තක්ෂණෝ පටිසම්පාදේ හටගන්නේ. එතකොට මේකේ අංග 9ක් තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. එතකොට ඒ වාගේ ගත්තහම දැන් මාතිකා කියලා නැවත කොටසක් අවිද්‍යාපච්චයා සංඛාරෝ කියලා, ඊට පස්සේ අවිද්‍යාපච්චයා සංඛාරා සංඛාරපච්චයා අවිජ්ජා විඥානපච්චයා අවිජ්ජා කියලා මේ විදිහට දැන් මුලින් පටන් ගත්තේ අවිද්‍යාපච්චයා සංඛාරා. ඊට පස්සේ සංඛාරපච්චයා අවිජ්ජා. ඊට පස්සේ විඥානපච්චයා අවිජ්ජා කියලා මේ විදිහට එක් එක් අංග අවිද්‍යාවටද ප්‍රත්‍ය වෙනවා කියලා දැන් අපිට අපි මුලින් දැනගත්තේ අවිද්‍යාව නිසා සංඛාරය වෙනවා කියලා. මොනවද සංඛාරය කියලා කිව්වේ? අපිට උපදින කුසල් සංඛාර, අකුසල් සංඛාර තමයි. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිත්‍යාභි සංඛාර. ඕවනි සංඛාර කියලා කිව්වේ. එතකොට ඒ කුසල් සිතක් හෝ අකුසල් සිතක් හටගන්න අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ මාතිකා කියන කොටසේ සංඛාරපච්චයා අවිජ්ජා. මේ අවිද්‍යාව ඇති කරන සංඛාරයේ හේතු වෙයි කියලා පෙන්නනවා. මේ විඥානයේ නිසාද අවිද්‍යාව ඇති වෙනවා. නාම රූප නිසාද අවිද්‍යාව ඇති වෙනවා කියලා අනිත් පැත්තටත් පෙන්නනවා. මේ විදිහට අංග 9ක් අරගෙන පෙන්වන්න හේතුව තමයි දැන් අපි කියමුකෝ එතන ජාති ජරා මරණ කියන ඒවා ගත්තාම උපාදාන දක්වා විතරයි පෙන්වන්නේ. උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණම් කියලා මේ අඤ්ඤමඤ්ඤ චතුස්කේ පෙන්නලා මේ මාතුකා ටික කරනකොට එතනදී මේ ඇතුළත විග්‍රහය කරන්නේ උපාදානයේ දක්වා පමණ. ඒකට හේතු අටකතාවේ කියලා කියන්නේ දැන් භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං කිව්වා. මේ ජරා මරණ කියන එක ඒ වගේම පියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නා එක්වීමේ දුක් ඒකචිත්තක්ෂණිකව අපිට පෙන්වන්න බෑ. ඒක ධර්මතාවයක් වශයෙන් එතන සිත් තිබුණට ඒක චිත්තක්ෂණව වෙන්නේ නැහැ. ජරා මරණම් කියලා කිව්වේ දැන් ඇඟ රැලි වැටලා කොන්ද කුඳු වෙලා මේක ඒක චිත්තක්ෂණයකව වෙන්න දෙයක් නෙවෙයිනේ. ආන්න ඒ නිසා ඒ වගේම උපාදාන පත්‍ය භවෝ කියලා කිව්වහම ඒක අපි ඉදිරියේදී විස්තර කරනවා. එතකොට භවය කියලා කිව්වහම භවය කියන එකනේ කර්ම භවයනේ. දැන් කර්ම එක සිතක් තුලින් හටගන්න අවස්ථාවකුත් තියෙනවා. නමුත් ජාතිය ඇති කරන්න නැවත උපදක් සකස් කරලා දෙන කර්මය ගත්තොත් ඒක සිත් බොහෝ ගාණක් ඉපදිලා තමයි ඒ භවය ඇති වෙන්නේ. එතකොට ඒ කර්මපතයක් ඇති වෙන්න නම් නැවත නැවත සිත් බොහෝ උපදින්න ඕන. ඉතින් ආන්නේ නිසා ඒකචිත්තක්ෂණව මේවා නොගන්න හේතුව ජාති ජරා මරණ කියන දේවල් මේ ඒකචිත්තක්ෂණය මේවා ඒ තරම්ම පේන්නේ නැති නිසා තමයි උපාදානය කියන තැනින් අවසන් කරන මාතිකා ටික. එතකොට ඒවා අපි පැහැදිලි කරලා දෙනවා. එතකොට එතනදී අවිද්‍යාපච්චා සංඛාරෝ කියලා පටන් ගත්තා වගේම සංඛාරපච්චාපි අවිජ්ජා, අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥාන, විඥානපච්චාපි අවිජ්ජා කියලා ඉතින් මේ විදිහට විග්‍රහ කරනවා. ඒ කියන්නේ අපි සමහර විට කෙනෙක් දැනගෙන ඉන්නත් පුළුවන්, නොදැනගෙන ඉන්නත් පුළුවන්. මේ අවිද්‍යාව ඇතිකරන සංකාරයේද හේතු වෙනවා. මෙතෙක් අපි දැනගෙන හිටියේ අවිද්‍යාව නිසා සංකාරය ඇති වෙනවා කියලා විතරයි. නමුත් මේ හේතුඵල ධර්ම ඇතම් හේතුඵල ධර්මතා ගත්තාම ඇතම් හේතු ඵලයක් ඇති කරනවා වගේම ඒ ඵලය තවත් හේතුවක් ඇතිකරන්නද උපකාර කරනවා. ඒ නිසා තමයි කියන්නේ ඇතම් ධර්ම ප්‍රත්‍යද වෙනවා, ප්‍රත්‍යුප්පන්නද වෙනවා කියලා. ඇතැම් දේවල් හේතුද වෙනවා, ඵලයද වෙනවා. ඇතැම් දේවල් හේතු විතරයි වෙන්නේ, ඵලයටත් වෙන්නේ නැහැ කියලා. ඉතින් එයන් ආන්නේ කියන ප්‍රත්‍ය භාවයන් පිළිබඳව අපි දැනගෙන ඉන්න ඕනේ. ප්‍රත්‍ය වෙන ආකාරය. ඊට පස්සේ ඒක මම විස්තර කරලා දෙනවා ඔබට. විස්තර කරනවා, විග්‍රහ කරනවා මේ ප්‍රත්‍ය භාවයන් ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. මේ හේතු චතුස්කය, සම්ප්‍රයුක්ත චතුස්කය, අඤ්ඤමඤ්ඤ චතුස්කය කියන මේවල් වෙන වෙනම මම පැහැදිලි කරලා දෙනවා. එතනදී මම වෙනම පဋාණ ප්‍රකරණي අරගෙන මේ අභිධර්මයේ සියලු මේ අභිධර්ම භාජනීය කොටස් ටික විග්‍රහ කරලා තියෙන මේ න්‍යායන් පදනම් කරගෙන නිසා ඒ ටික මම ඉස්සරලා විස්තර කරලා තමයි ඒ න්‍යායන් වලට යන්නේ. හේතු චතුස්කය කියවම හේතු ප්‍රත්‍ය දැනගෙන ඉන්න ඕනේ අපි. සම්ප්‍රයුක්ත චතුස්කය කියන්නේ සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙන ආකාරය. හරි වටිනවා. එතකොට ඒ ප්‍රත්‍ය හතරක් බුදුරජාණන් වහන්සේ එතන විශේෂ ප්‍රත්‍ය හතරක් ගත්තේ. මේ ප්‍රත්‍ය ගැනීමෙන් අනිසූවිසි ප්‍රත්‍යද බොහෝ සෙයින් මේවට ඇතුළත් වෙනවා. හා මේ අපේ ප්‍රඥාව මතු කරගන්න, දෘෂ්ටි අයින් කරගන්න මේ ප්‍රමාණවත්. මොකද පဋා වැඩි දුර අවශ්‍ය නම් පဋාණ ප්‍රකරණයෙන් ඉගෙනගත හැකි නිසා තමයි මේ විදිහට ප්‍රධාන ප්‍රත්‍ය හතරක් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට අන්නේ ප්‍රත්‍ය වෙන ආකාරයන් පිළිබඳව කොහොමද, හේතු ප්‍රත්‍ය කියන්නේ මොකද්ද, හේතු භාවයෙන් අවිද්‍යාව සංකාරයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද, සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය කියන්නේ මොකද්ද, සම්ප්‍රයුක්ත භාවයෙන් කොහොමද සංකාරය ඇති කරන්නේ අවිද්‍යාව විසින් කියලා අපි ඒවා පැහැදිලි කරගමු. දැන් මේ ඔබට පැහැදිලි කරන්නේ මේ පටිච්චසමුප්පාදයේ අභිධර්ම භාජනීය න්‍යායන් සැකසීලා තියෙන ආකාරය. එතකොට අපි කිව්වා මේ පත්‍ය චතුස්කං, හේතු චතුස්කං, සම්ප්‍රයුක්ත චතුක්කං, අඤ්ඤමඤ්ඤ චතුක්කං කියලා න්‍යායන් මෙතන 16ක් තියෙනවා. අර අවිද්‍යාවේ ක්‍රම හතරක් පෙන්වුවා ඔබට. මොකද සංකාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම, නාම පත්‍ය චට්ඨායතනං කියලා ඒ විදිහට ක්‍රම හතරක් ඔබට මතු කරලා දුන්නා. එතකොට ඒ ක්‍රම හතර තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒ න්‍යායන් ටික පෙන්නලා විග්‍රහ කරලා මේ පටිසම්පාද විභාගයේ විභංගයේ පැහැදිලි කරලා දීලා ඊට පස්සේ බුදුරජාණන් සොන්නයේ න්‍යායන් යටතේ පටන් ගන්නවා අකුසල නිර්දේශය. දැන් අපි දන්නවනේ සිත් ගැන මම එකයි ඉස්සෙල්ලා මතක් කරේ. අපි සිත් වශයෙන් අභිධර්ම ඉගෙනගෙන තියෙනවා. කුසල් සිත්, ඒ වගේම අකුසල් සිත්, විපාක සිත් කියලා. එතකොට මේකේ අව්‍යාකෘත කියලා පෙන්වන්නේ. අව්‍යාකෘත කියලා කියන්නේ කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් සඳහන් නොකරන ලද, නොගන්නා ලද කියන අර්ථයෙන් තමයි අව්‍යාකෘත කියලා කියන්නේ. අව්‍යාකෘත කියන එක දෙකට බෙදනවා, විපාක අව්‍යාකෘත හා ක්‍රියා අව්‍යාකෘත කියලා. ඒ කියන්නේ විපාක සිත් හා ක්‍රියා සිත්. ඔබ දන්නවා විපාක සිත් කියනෙවවා කාටත් උපදිනවා. ඒ විපාක සිත්. එතකොට ඒ විපාක සිත් වලින් අපි ගත්තොත් කාම ලෝකයේ උපදින විපාක සිත් තියෙනවා, රූප ලෝකයේ උපදින විපාක සිත් තියෙනවා. එතකොට භූමි වශයෙන් ඒ විපාක සිත් වෙනස් වෙනවා. එතකොට දැන් අපි කියමුකෝ රූප ලෝකයේ උපදින රූපාවචර විපාක සිත් කාම ලෝකයේ ඉන්න අයට අටගන්නේ නැහැ. හැබැයි රූප ලෝකයේ කුසල් සිත් කාම ලෝකේ උපදවා ගන්න පුළුවන්. නමුත් රූප ලෝකයේ තියෙන විපාක සිත් කාම ලෝකයේදී කවදාවත් අටගන්නේ නැහැ. ඒ වගේම අරූප ලෝකයේ තියෙන කුසල් සිත් රූප ලෝකයේදීත් උපදවා ගන්න පුළුවන්, අරූප ලෝකේ කාම ලෝකෙත් උපදවා ගන්න පුළුවන්. නමුත් අරූප ලෝකයේ තියෙන විපාක සිත රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ උපදින්නේ නැහැ. ඒක අරූප ලෝකේ පමණයි උපදින්නේ. එතකොට අන්න ඒවා පැහැදිලි කරලා දෙනවා. ක්‍රියාසිත ගත්තාම ක්‍රියාසිත කියන ඒවා මනුස්සයන්ට උපදින ක්‍රියාසිත තියෙනවා දෙකක්. ඒ තමයි ඔබ අහලා ඇති පංචද්වාරාවර්ජන ක්‍රියාසිත කියලා. ඒ වගේම මනෝද්වාරාවර්ජන සිත හෙවත් වොත්තපන සිත කියලා සිතක් තියෙනවා. මනෝද්වාරයේදී මනෝද්වාරාවර්ජන සිත කියලා කියනවා. ඒ වගේම පංචද්වාරයේදී පංචද්වාරය කියලා කියන අපි ඇහැ කන නාසය දිව ශරීරය කියලා මේ ආයතන හයෙන් ద్వාර පහට තමයි පංචද්වාර කියලා කියන්නේ. එතකොට මේ ආයතන පහෙන් අරමුණක් ගන්නකොට ඒ අරමුණ තුලින් අපිට කුසල් අකුසල් ඇති කරලා දෙන්න උපකාර කරන එක ක්‍රියාසිතක් තමයි පංචද්වාරාවර්ජන සිත. අනිත් එක තමයි වොත්තපන සිත කියලා කියන්නේ. එතකොට ඒ අපි ඇහෙන් අරමුණක් අරගෙන සිත් උපදිනකොට. එතකොට එතන ක්‍රියාසිතක් තියෙන මනෝද්වාරය කියලා කියන්නේ මනසින් අපි අරමුණු ගන්නකොට. මනස ద్వාරය කරගෙන අපි අරමුණු ගන්නකොට. එතකොට ක්‍රියාසිතක් වශයෙන් මනෝද්වාරාවර්ජන සිත තියෙනවා. ඒ කාටත් උපදිනවා ඒ ක්‍රියාසිත තුන. ඒවට ක්‍රියාසිත කියලා කියන්නේ නේව කුසලං නාකුසලං නච කම්ම විපාකං කියලා ක්‍රියාසිත විග්‍රහ කරන්නේ. කුසලත් නොවුණු නේව කුසලං නච අකුස නේව කුසලං නාකුසලං කුසලත් නොවන අකුසලත් නොවන කර්ම විපාකත් නොවන සිත් කොටසක් තියෙනවා. දැන් අපි කුසල් සිත් පිළිබඳව අකුසල් සිත් පිළිබඳව දන්නවා. විපාක සිත් පිළිබඳව දන්නවා. මේ විපාක සිත් කියලා කියන්නේ කර්මයට අනුව හටගත්තු විපාකයක්. එතකොට ඒ විපාකයේ අපිට වෙනස් කරන්න බෑ. ඒක කර්මයට අනුව ලැබෙන දෙයක්. එතකොට කුසලයේ අකුසලයේ අපිට වෙනස් කරන්න පුළුවන්. හැබැයි කුසලයට හෝ අකුසලයට යන විපාකයේ අපි කුසලයක් හෝ අකුසලයක් කරා නම් ඒ විපාකේ අපිට එනවා. ඒක තමයි ලෝකේ ධර්මතාවය. කර්ම න්‍යාය කියන්නේ ඒක තමයි. එතකොට අකුසලයක් කරොත් ඒකට අනිෂ්ට විපාක තියෙනවා. අපිට විපාකේ නැති කරන්න පුළුවන් කමක් නැහැ. නැති කරන්නත් පුළුවන්. ඒක මේ ආරෂ්ඨාංග මාර්ගයෙන් පමණයි නැති කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කුසල් සිත් අකුසල් සිත් විපාක සිත් ගත්තාම මම කතා කරේ අව්‍යාකෘත කියන එකට. එතකොට ක්‍රියා අව්‍යාකෘත කියන්නේ ක්‍රියාසිත කියනවා පුතග්ජනයන්ටත් රහතන් වහන්සේලාටත් මේ පංචද්වාරාවර්ජින සිත, මනෝද්වාරාවර්ජින ක්‍රියාසිත, වොත්තපන ක්‍රියාසිත කියන එක හටගන්නවා. එතකොට වොත්තපන සිතයි මනෝද්වාරාවර්ජින සිතයි දෙකම එකම සිතෙන් කරන කෘත්‍ය දෙකක් නිසා ඒක එක ක්‍රියාසිතක් හැටියට ධර්මයේ පෙන්වනවා. ඊළඟ ක්‍රියාසිත හසිතුප්පාද සිත. ඒක රහතන් වහන්සේලාට පමණක් උපදින ක්‍රියාසිත, සිනහ පහල කිරීම සඳහා උපදින සිත. ඒකත් ක්‍රියාසිත. එතකොට ක්‍රියාසිත කියලා කියන්නේ මොකද්ද? ඔබ ධම්මසංගණීය විභංගයේ ගත්තාම ඒ හැම එකකම මේ ක්‍රියාසිත පිළිබඳව විභංග ප්‍රකරණේ ධම්මසංගණී ආදී අභිධර්ම පිටකේ පුරාවට මෙහෙම තියෙනවා. ඒවා ගොඩාක් තවත් පැහැදිලි කරලා තියෙනවා. පဋාණේට යනකොට මේ ක්‍රියාසිත පිළිබඳව ගොඩක් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ ක්‍රියාසිත හට ගන්න ආකාරය. එතකොට මේවා කුසලත් නොවුණු අකුසලත් නොවුණු කර්ම විපාකත් නොවුණු සිත් කවතාවත් ප්‍රත්‍යක්ෂණයන්ට උපදින්න බෑ. ඒක අපි නුවණින් තේරුම් ගත්තාම කාටත් පැහැදිලි වෙන එකක්. මෙහෙම සිත් කොටසක් තියෙන බව අපි දන්නවා ක්‍රියාසිත කියලා. හැබැයි ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන නේව කුසලං නා කුසලං නච කම්ම විපාකං කියලා තමයි පෙන්නන්නේ. උනාසික මාතුකාරකරණ කරන රූපාරම්භණං වා සද්ධාරම්භණං වා ගන්ධාරම්භණං වා රසාරම්භණං වා පොට්ටාම්මාරම්භණං වා යං යං වා පනාරම්භ නේව කුසලං නා කුසලං නච කම්ම විපාකං කියලා සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික ක්‍රියාචිත්තං uppannං hoti කියලා. ඔන්න ඔය විදිහට ක්‍රියාසිත විග්‍රහ කරනවා. මේක ඇත්තම් මේ පදවල යම් මොනවා හරි බහුවචන ඒක වචන ආදී යමක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර්ථය වෙනස් වෙලා නැහැ. එතකොට මේ ක්‍රියාසිත පිළිබඳවත් අපි යම් ප්‍රමාණයකට දැනගෙන හිටිය යුතුයි. මොනවද ක්‍රියාසිත කියන්නේ කියන එක. ඒකයි මම මේක පොඩ්ඩක් මේ වෙලාවේ මතු කරන්න උත්සාහවත් උනේ. එතකොට ඒ ක්‍රියාසිත පුතග්ජනයන්ට ක්‍රියාසිත අර විදිහට දෙකක් තියෙනවා. රහතන් වහන්සේට පමණයි අනිස්ක්‍රියාසිත හටගන්න. එතකොට ක්‍රියාසිත වල ස්වභාවය අපි තේරුම් ගත්තොත් කුසලත් නොවුණු අකුසලත් නොවුණු කර්ම විපාකත් නොවුණු ඒවා කවදාවත් පෘථග්ජනයන්ට හටගන්න බෑ. දැන් අපි කියමු සෝවාන් කෙනෙකුට හටගන්න පුළුවන්ද? බෑ. සකදාගාමි අනාගාමි කෙනෙකුට හටගන්න බෑ. මොකද සෝවාන් කෙනෙකුට කුසලත් නොවුණු අකුසලත් නොවුණු කර්ම විපාකත් නොවුණු සිත් උපදින්නේ නැහැ. ඒ සෝවාන් පුද්ගලයාට තවම සංයෝජන තියෙන නිසා, කෙලෙස් යම් ප්‍රමාණ වලින් තියෙන නිසා ඒ සෝවාන් ආරයන් වහන්සේටත් අකුසල් සිත් උපදින්න පුළුවන්, කුසල් සිත් උපදින්න පුළුවන්, විපාක සිත් උපදින්න පුළුවන්. ඒ නිසා ඒ අකුසල් වල ප්‍රභේද තියෙනවා, කුසල් වල ප්‍රභේද තියෙනවා. ඒ අනුව. එතකොට මේ කුසල් හෝ අකුසල් හෝ සියල්ල නැති කරේ කොයි උතුමාණන් වහන්සේ? මහරහතන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේබුදුරජාණන් වහන්සේ. එතකොට උන්වහන්සේලාට කුසල් සිත් හටගන්නේ නැහැ, අකුසල් සිත් හටගන්නේ නැහැ. උන්වහන්සේලාට මේ ක්‍රියා සිත් උපදිනවා. එතකොට ඒ උපදින තැන් හා උපදින්නේ කොහොමද, ඇයි උපදින්නේ කියන කාරණා අවශ්‍ය නම් අපිට ප්‍රශ්න වශයෙන් ඒවා වෙනම දේශනාවක් වශයෙන් කතා කරන්න පුළුවන්. ඒක මොකද ගොඩාක් දිග විස්තර කළ යුතු මාතෘකාවක්. ඉතින් ඒ නිසා ක්‍රියාසිත කාම ලෝකයේ ඉන්න පෘථග්ජන, රූප ලෝකයේ අරූප ලෝකයේ ඉන්න පෘථග්ජනයට හටගන්න බෑ. ඒට හේතුව තමයි ක්‍රියාසිතවල ස්වභාවය අධ්‍යයනය කරාම කුසලත් නොවුණු අකුසලත් නොවුණු කර්ම විපාකත් නොවුණු දේවල්, කර්මයක විපාකයක් වෙන්නත් බෑ. අපිට එක්කෝ කර්මයක විපාකයක්, එහෙම නැත්නම් කුසල්, එහෙම නැත්නම් අකුසල්, ඔච්චරයි උපදින්න පුළුවන්. ඉතින් අන්න ඒවා අපිට මේ පဋාණ ප්‍රකරණේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඇතැම් තැන්වල මේ ක්‍රියාසිත රහතන් වහන්සේලා අරහා කියා චිත්තං උප්පාදේ තබ්බං කියලා මේ විදිහට පෙන්වලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එතකොට මේ අපි කතා කරන්න ගියේ බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාදය. අපි නැවත අපේමු ඒ ටික ඔබට දැනුමට මං සඳහන් කළේ, මොකද මේවා ඉගෙන ගන්න තියෙන සිත් සමග නිසා. එතකොට සිත් අනුව තමයි පටිසම්පාදේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා එතකොට බුදුරජාණන් වහන්සේ අකුසල නිර්දේශයේ වශයෙන් අකුසල් සිත් 12 පෙන්නවා. ඒ අකුසල් සිත් 12න් එක එක සිතක් අරගෙන, අකුසල් සිත් 12න් ලෝභ මූල සිත් 8 අරගෙන ඒක සිතක් අරගෙන එක සිතක් උපදින්නේ කොහොමද කියලා මේ හතර ක්‍රමයෙන්, හෙවත් මේ ක්‍රම 16ට පෙන්නන මේ ලෝභ මූලටය සිතට හේතු භාවයෙන් උපකාරේ කොහොම කරේ කොහොමද, සම්ප්‍රයුක්ත භාවයෙන් උපකාර කරේ කොහොමද, අඤ්ඤමඤ්ඤ භාවයෙන් උපකාර කරේ කොහොමද මේ ලෝභ මූල සිතට කියලා පෙන්නන. එතකොට අර න්‍යායන් හතරෙන්ම විග්‍රහ කරනවා. එතකොට අකුසල් සිත් ටිකත්, අකුසල් සිත් අපි දන්නවා කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර 5යි, අරූපාවචර 4යි, ලෝකෝත්තර 4යි. එතකොට මෙන්න මේ ටිකත් පටිසම්පාදේ කාමාවචර කුසල සිතක් ගත්තොත් සෝමනස්ස සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත කියන එක අපි ගත්තොත් අපිට දන් දෙනකොට, සිල් රකින්නකොට ආදී වශයෙන් ඒ සිත් තමයි අපිට උපදින්නේ. එතන මේ අභිධර්මයේ නොදන්නා අය මේක බරක් ගන්න එපා. ඔබ ඒක හිමීට ඉගෙන ගන්න. නමුත් අපිට මේ විදිහට කුසල් සිත් උපදිනවා කියලා අපි කවුරුත් අහලා තියෙනවා. ඒ සිත් නම් කරපේකයි මෙතන කරලා තියෙන්නේ. එතකොට අභිධර්මයේ දන්නා අය මේවා පහසු. යාලට මේවා බර නෙවෙයි. ඉතින් එතකොට යකුසල් සිත් ටික මේ හටගන්නේ කොහොමද කියලා පටිසම්පාදයෙන් පෙන්නන. අව්‍යාකෘතයේ අර විදිහට විපාක අව්‍යාකෘත. දැන් අපිට විපාක සිත් ගත්තාම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී විපාක සිත් තියෙනවා. මහා විපාක සිත් 8ක් කියලා අපිට ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන කෙනකෙනාට ලැබෙන සිත් තියෙනවා. එතකොට මේ විපාක සිත් හටගන්නේ කොහොමද මේ පටිසම්පාදයට අනු? එතකොට අහේතුක විපාක සිත් තියෙනවා, සහේතුක විපාක සිත් තියෙනවා. ඒවා චක්කු විඤ්ඤාණ ආදී විපාක සිත්. ඒ චක්කු විඤ්ඤාණ සිතක් උපදිනකොට ඒ සිතේ හටගත්තු පටිච්චසමුප්පාද ක්‍රමය මොකද්ද? ඒ හිත හටගන්නකොට ඒ සිතේ තියෙන අංග, පටිච්චසමුප්පාද අංග මොනවද කියලා හොඳට දිගෑරලා පෙන්නනවා. චක්කු විඤ්ඤාණ සිත ගත්තාම දැන් අපි පැහැදිලිව දන්නවනේ චක්කු විඤ්ඤාණ හිත ගත්තාම තනි කරලා ඒක කර්මයට අනුව ලැබිච්චි විපාකයක්. ඒක අහේතුක විපාකයක්. එතකොට අහේතුක කියලා කියන්නේ හේතු කිසිවක් නැහැ. මොනවද හේතු කියලා කියන්නේ? හේතු අපි හඳහන් කරනවා ලෝභ, ද්වේෂ, මෝහ. ඊට පස්සේ අලෝභ, අද්වේෂ, අමෝහ. ඔය හේතු. එතකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ හෝ අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු කිසිවක් යම් හිතක නැත්තම් ඒ හිතට කියනවා අහේතුක හිතක් කියලා. ඒ සිත් වලින් කිසිම වැඩක් නැහැ. ඒ නිසා මේ අහේතුක හිත කියන ඒවා කර්මයට අනුව ලැබෙන දේවල්. ඒ වගේ හිතක් තමයි චක්කු විඤ්ඤාණ හිත කියන්නේ. එතකොට ඒ විතේ හේතු නැත්තම් එතන අවිද්‍යාව තියෙනවද? එතන කියපෝ පස් වේදනා පත්‍ය තණ්හා කියපෝ එක තියෙනවද? මේ අපිට බලා ගන්න පුළුවන්. ඒ අංග වෙනස් වෙන හැටි කොහොමද ඒවා සැකසෙන්නේ? මොනවද ඒවලට එතන ඉපදිලා තියෙන්නේ? මොන අංගද ඉපදිලා තියෙන්නේ කියන එක මේ විපාක සිත් ගැන කතා කරනකොට ඒ විපාක සිත් වලින් පුළුවන්. ඊට පස්සේ ක්‍රියා සිත් පිළිබඳව කතා කරනවා. ඒ රහතන් වහන්සේලාට උපදින ක්‍රියා සිත්, පුතග්ජන අපට උපදින ක්‍රියා සිත් ටිකක් තියෙනවා. පංචද්වාරා වජන හිත, ඒ වගේම මනෝද්වාරා වජන ක්‍රියා සිත්. එතකොට ඒවා උපදින ආකාරය කොහොමද? පටිච්චසමුපාදේ මේ කියන ඒ හිත උපදිනකොට තියෙන අංග මොනවාද කියලා. ඊට පස්සේ පොදුවේ කුසල විපාක මූලකම්, අකුසල විපාක මූලකම් කියලා තව කොටසක් පෙන්නනවා. එතකොට කුසල් සිත් හැම එකකටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඒක ඊළඟ පෙන්නනවා. අකුසල් සිත් හැම එකකටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ චක්‍රයේ හැම එකකටම ප්‍රත්‍ය වෙන ආකාරය පෙන්වනවා. දැන් අපි ඒක පෙන්නවා සූත්‍ර ක්‍රමයේදී. දැන් අපි පැහැදිලිව දන්නවා අකුසල් සිතක් උපදින්න නම් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියලා. දැන් එතකොට මෙතන කතා වෙන්නේ සාමාන්‍ය අපි මේ පොද්දුවේ අරගෙන නානා චිත්තක්ෂණ වශයෙන් නෙවෙයි, එකක් සිතක් තුළ. එතකොට ඒ කුසල් සිත ඇතුලේ අවිද්‍යාව තියෙනවද? එහෙම නැත්නම් අවිද්‍යාව කුසල් සිතක් උපදින්න ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන මෙන්න මේක තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසල් සිතක් උපදින්නත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. සමහර විට ඔබට රූපාවචර ධ්‍යාන හිතක් උපදින්න අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියනකොට ඒ කොහොමද වෙන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් ප්‍රත්‍ය වෙන ආකාරය අපි සමහර විට දැනගෙන තියෙන එක විදිහක් පමණයි. ප්‍රත්‍ය වීම විවිධයි. නානත්වයෙන් ප්‍රත්‍ය වීම තියෙනවා. ඒවා පිළිබඳව අපි ඊළඟ සතියේ කතා කරමු. ඉතින් එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ මාර්තුක පද ගත්තාම මම මේ අද විස්තර කරේ පටිච්චසමුප්පාදේ මාතිකා පද ටික. පත්‍ය චතුක්ඛං, හේතු චතුක්ඛං ආදී වශයෙන් විග්‍රහ කරලා කුසල නිර්දේශ, අකුසල නිර්දේශ, කුසල නිර්දේශ, අව්‍යාකත නිර්දේශ, කුසල විපාක මූලක නිර්දේශ, අකුසල විපාක මූලක නිර්දේශ වශයෙන් ඔය ටික තමයි පටිච්චසමුපාදයේ අපිට තේරුම් කරගන්න කතා කරගන්න තියෙන්නේ. ඉතින් මේවා ඒ සිත් 89 මේ එකින් එක අරගෙන කතා කරන්න අවශ්‍ය නැහැ. එක සිතක් ගත්තාම කුසල් සිත් ගාස්සාම කුසල් සිත එකක් ගත්තාම ඒක ප්‍රමාණවත් ඉතුරු සිත් ටික තේරුම් ගන්න. අකුසල් සිතුත් ඒවා. ඉතින් ඒ විදිහට තමයි මේ පටිසම්පාදේ අපිට ඉදිරියට කතා කරන්න තියෙන්නේ. නමුත් මේකේ අපි මේ ඔබ දේශනාව නැවත නැවත අහලා මේකේ වැදගත් කොටස් තියෙනවා. අපි පටිසම්පාදේ ඇයි ඉගෙන ගත යුත්තේ කියන එක, ඉගෙන ගත වීම නිසා අපිට ඇති වෙන ලාභය මොකද්ද, ඉගෙන ගත්තාම ඉගෙන නොගත්තොත් අපිට වෙන හානිය මොකද්ද කියන මේ කාරණා පිළිබඳව අපි වටහා ගත යුතුයි. ඒ යම් අවබෝධයක් මේ පටිසම්පාද විභංගයේ මෙන්න මෙහෙමයි දේශනා කරලා තියෙන්නේ කියලා යම් ඔබ අදහසක් ඇති කරගෙන, අවබෝධයක් ඇති කරගෙන අපි මේ දේශනා මහලාවට ප්‍රවිෂ්ඨ වෙමු. අන්න ඒ සඳහා යම් ඔබට වැටහීමක් ඇති කරගන්න අද මම මේ ආරම්භක දේශනාව වශයෙන් උත්සාහවත් උනේ. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී අපි මේ පැමිණෙන අයට මේ දේශනාවේ තියෙන ගැටලු හෝ Tamanට ඇති වෙලා තියෙන ගැටලු සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙමින් මේ දේශනාව මම අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සයන්වාස. සාදු සාදු සාදු. ඉතාමත්ම ගැඹුරු දේශනා මාලාවක ආරම්භයක් ඒ ආකාරයටම තමයි ගැඹුරු දේශනාවකින් අද අපිට සවන් දෙන්න ලැබුණා. හොඳයි. ඉතින් අපි සවන්වාස මේ අද ප්‍රශ්න වලට යොමු සාකච්ඡාවට සාකච්ඡාව ආරම්භයක් ඇටියට සවන්වාස මම කෙටි ප්‍රශ්නයක් අහන්නම්. මේ සරල වශයෙන් බොහෝ කාලයකට පසුව අද සම්බන්ධ වෙච්ච තින්දා අපිට මේ ආරම්භක වශයෙන් සවන්වාස වාසේ සුත්තාන්ත භාජනීව පටිච්ච සම්පදායේ විග්‍රහ කරන තැන කල්ප කිපයක් පැහැදිලි කර ගන්න මම කැමතියි. මේ මාතිකා වශයෙන් ඔබ වහන්සේ හතර ආකාරයට අපිට කියලා දුන්නා. පච්චේ චතුක්කං, හේතු චතුක්කං, සම්පූර්ණ චතුක්කං, නාඤ්ඤමය චතුක්කං වශයෙන් ඒ වගේම ඔබ වහන්සේ අපිට පැහැදිලි කළා විනාශ වූ ආකාරයේ සංස්කාර වලට අනුකූලව මේ පැහැදිලි කිරීම වෙනස් කර තේරුම් ගන්න ඕනි කියලා. කුසල් සිත් විදිහකට අකුසල් සිත් විදිහකට අපිට ඒවා තවදුරටත් පැහැදිලි කරගන්න පසු කාලික පුළුවන් වේවි. අපේ හඳුනේ මේක මේ මේ මාතෘ මේ සත්‍යායතනය සදායතනය කියන යෙදෙන තැන් වල ඒවත් පැහැදිලි කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ කියලා මතක් කරලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න. සලායතනේ සත්‍යායතනේ කියන දෙකේ යම් කිසි වෙනසක් තියෙනවද කියන කාරණාව විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ පසුව මේ හේතු මං දැන හේතු චතුක්කේ පැහැදිලි කරන තැනක අපි පොතේ දැක්කා යන් චිත්තම් මනෝ මානසන් හදයන් පණ්ඩරන් මනෝ මනායතන් මනින්ද්‍රියන් විඤ්ඤාණං විඤ්ඤාණකන්දෝ ඒ විදිහට චත්තායතනෙ පැහැදිලි කරන වගේ තරක්. මම විශේෂයෙන් මේක අහන්නේ ජයන්ත මහත්තයාට මතකද මම කලින් සර්කුට ඇහුවා මේ වෙනත් මහත්මයෙක් මේ සාකච්ඡා සම්බන්ධ නැති ඔය කොටස කතා කළා ඕකන අපි අහලා ගියා අපිට පැහැදිලි කරන්න බැලුවා මේ ආර්යයන් වහන්සේලාට ඇති වෙන නැත්නම් ආර්ය පටිච්චසමුප්පාදයට අයිති කොටස් මේක වෙනම තියෙනවා කියලා ඒ වගේ දෙයක්. ඉතින් ස්වාමීන් ගොඩක් දේවල් අපිට මේක ඉගෙන ගන්න තියෙනවා. තව මම ආරම්භක වශයෙන් ස්වාමීන් වහන්සේ අපිට ඒ කොටස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. චත්තායතන සලායතන කියන දෙක වෙනස තියෙනවා ඒ බවත් එක්ක. ඉන් අනතුරුව මම දැක්ක අතුස්සල් තියෙනවා විශාක මහත්මිය ඔබතුමියට යොමු වෙනනම් ස්වාමීන් කැමති නම් උන්න එතුමගේ ප්‍රශ්න දැන් අහන්න පුළුවන්.
හොඳයි. අපි ලලිත් මහත්තයා කියපු ඒ ප්‍රශ්න අපි ඉදිරියේදී දීර්ඝව විස්තර කරනවා. ඒවා පිළිබඳව චත්තායතන කියන්නේ මොකක්ද කියන එක. දැන් ඒක චත්ත කියනකොට අපි පාලි දන්න අය දන්න හය කියන එක. චත්තායතනම් කියනකොට හය වෙනි ආයතනේ. මොකද්ද හය වෙනි ආයතනේ? චක්කායතන, සෝතායතන, ගහනා, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. එතකොට හය වෙනි ආයතනේ කියන එක අපිට ගන්න පුළුවන්. මන ආයතනය තමයි මෙතන චත්තායතනේ කියලා කියන්නේ. එතකොට සලායතන කිව්වහම මේක සලායතන, සඩායතන කියලා මේ විදිහට විග්‍රහ කරලා තියෙනවා. එතකොට සලායතන කිව්වහම ආයතන හයක් කියන එක. එතකොට චක්ක, සෝත, ගහන, ජීව, කාය, මන කියන ආයතන හයම ප්‍රත්‍ය වෙනවා. එහෙම නැත්නම් ආයතන හය උපදින්නම ප්‍රත්‍ය වෙනවා. නාම රූප පත්‍ය සලායතනම් කිව්වහම ඒ නාම රූප දෙක ආයතන හයටම ප්‍රත්‍ය වෙනවා කියන එක. එතකොට නාම රූප පත්‍ය චත්ත ආයතනම් කිව්වහම නාම රූප දෙක උපකාර කරන්නේ හයවෙනි ආයතනයට උපකාර කරනවා. මොකද්ද හයවෙනි ආයතනේ? මන ආයතනය. ඒ නිසා තමයි මන ආයතනේ කියන එක විග්‍රහ කරනකොට ඒ ධර්මයෙන් අපිට සඳහන් වෙනවා මනෝ මානසං හදයන් පණ්ඩරං විඥානං කියලා. මේ විදිහට මනීන්ද්‍රියං මනෝ විඥාන ධාතු කියලා ඔය විදිහේ දිග විස්තරයක් තියෙනවා. එතකොට එකම සිත තමයි මේ විවිධ නම් වලින් පෙන්වන්නේ, විවිධ අර්ථ වලින්. හදයන් මනෝ මානසං කියලා මේ ඔක්කොම ඒ පද ව්‍යංජනයන්ගේ නානත්වයක් මිසක වෙන වෙන සිත් හෝ වෙන වෙන අයට උපදින සිත් කියන එක නෙවෙයි. ඒ මන ආයතනය බුදුරජාණන් වහන්සේ කෙනකෙනාට තේරුම් ගැනීම සඳහා විවිධ ආකාරයෙන් විවිධ කියන්නේ අර්ථවලින් එකම හිත පෙන්නලා තියෙනවා. ඔබට මොකද ඉස්සෙල්ලා මම මතක් කරලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ පද ව්‍යංජනයන් කියන දේවල් ධර්මය එකම ධර්මයේ විවිධ නම් වලින් පෙන්නලා තියෙනවා. එකම ධර්මයේ විවිධ නම් වලින් පෙන්නලද ඒ වගේ එක තමයි ඔය කියන එක. දැන් ඒ නිසා දැන් ඒ වගේම එකම නමින් විවිධ ධර්ම පෙන්නලා තියෙනවා. වෙනස් වෙනස් ධර්ම එකම නමින් පෙන්නලා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්කන්ධ කිව්වොත් සීලස්කන්ධය, ඒ වගේම රූපස්කන්ධය කිව්වොත් මෙතන ස්කන්ධ, සීලස්කන්ධ, රූපස්කන්ධ, ඊට පස්සේ සංස්කාරස්කන්ධ, වේදනාස්කන්ධ කිව්වහම දැන් ස්කන්ධ ස්කන්ධ කිව්වහම හැබැයි මේ ස්කන්ධ නම දීලා තියෙන්නේ වෙනත් වෙනත් ධර්මවලට. එතකොට එකම නම විවිධ අර්ථවල දේශනා කරලා තියෙනවා. ඒ වගේම විවිධ වචන වලින් එකම දේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ විදිහට තමයි දැන් ඔය කියපු මනෝ මාන සංහදයන් පණ්ඩරම්. ඒ වගේම තව සතිය යා සති අනුස්සති පටිස්සති සරණතා ධාරණතා අපිලාපනතා කියලා මේ සතිය පිළිබඳව සිහි කරන බවක්, සිහි කිරීමක්, දරා ගැනීමක්, නැවත නැවත සිහි කරන බවක් කියලා මේ විදිහට සතියේ ඒ කෘත්‍ය අනුව එකම ධර්මයට විවිධ නම් දීලා තියෙනවා. එතකොට ඒක තමයි අපිට මේ චට්ඨායතන කියන එකේ විවිධ නම් දීලා තියෙන්නේ. එතකොට අපි චට්ඨායතන කියලා සඳහන් කළේ හයවෙනි ආයතන මන ආයතනේ. එතකොට අවිද්‍යාව විඥාන පත්‍ය චට්ඨායතනං කියලා ඒ ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒ විඥානයේ හයවෙනි ආයතනයට උපකාර වෙනවා කියන එකයි එතන චට්ඨායතන කියලා කිව්වේ. ඒවා අපි දීර්ඝව ඉදිරියේදී අපි විස්තර වශයෙන් කතා කරමු. ඔව් ඊට පස්සේ අපි ඉතිරි ප්‍රශ්න වලට යමු නේද? තෙරුවන් සරණයි.
සාදු සාචං. එතකොට වංශ සයන්ස පැහැදිලි කරන විදිහට මේ මැදින් අපිට අහපු වචන හදයන් පණ්ඩර මනෝ මනායත එක සිතකට කියන නම්. ඉතින් අපි ඒ නම් වල වෙන වෙනම තේරුම් හොයන්න උත්සාහයෙන් මාන්සි විය යුතුම නැහැ මේ ධර්මයේ තේරුම් ගන්න නම් නේද
ස්වාමී.
හොඳයි මම විසාක මහත්මිය ඔබතුමිට යොමු වෙන්න.
අවසරයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මට මේ විපත් මේ ධර්මයේ මේවා ජීවිතයේදී භාවිතා කරනකොට තියෙන ප්‍රශ්නයක්, ඒ කියන්නේ ගැන මට හිතෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි විදර්ශනා කරනවානේ පංච උපාදානස්කන්ධයේ උදේවය බලන්න කියලානේ තියෙන්නේ පුළුවන්
නම්. ඔව්.
ඉතින් එතකොට ඒකේ අහලා තියෙන්නේ ඉති රූපං ඉති රූප, ඒ කියන්නේ පහේ වෙන වෙනම අරගෙන බලනවානේ මේ සමුදයයි වැය බලන්න කියලා තියෙනවානේ.
ඔව්.
එතකොට දැන් මට නම් නිකන් අහුවෙන්නේ පහම දැන් දකින්නකොට මේ හේතුව දැන් මේ රූපයයි චක්කු විඥානයයි මේ එහෙම, ඒ කියන්නේ එක එක එහෙම දකිනවා මිසක් මට නම් ටිකක් අමාරුයි මේ ඉති රූප මෙන්න මේකයි රූපය මෙන්න මේක කොහොම රූපය ඇති වෙන්නේ කියලා විස්තර විදිහට ටිකක් බලනකොට කෙටියෙන් බලන්නේ කොහොමද කියලා, ඒකේ Nirodha කොහොමද, ඒ කියන්නේ දැන් එකක් දැකලා දෙයක් ඇහෙනකොටද ඒවයි ඒ හේතුවල Nirodha වෙන්නේ, එහෙම නැත්නම් දැන් ඔය කියන විදිහටම කොහොමද මේ දකින්නේ, එහෙම නැත්නම් දැන් දෙයක් දැන් අත්දැකීමක් ලබනකොට ඇහුණ එක කොහොමද ඇති උනේ, දැනෙන එක කොහොමද ඇති උනේ කියලා ඒ ටික බැලුවත් ඇද්ද ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැන විස්තර කියනවා නම් බොහොම වටිනවා.
හා හොඳයි තෙරුවන් සරණයි. එතනදී ඇත්තටම ඒකේ තියෙන විදිහට බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. නමුත් ඒ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අට්ටංගමෝ කියලා කිව්වට මේ විදිහට රූපය හටගන්නවා කියලා එතන කෙටියෙන් විස්තර කරලා ඊට පස්සේ ඇතම් සූත්‍රවල ඒක දිගහැරලා පෙන්නනවා. රූපය හටගන්නේ කොහොමද, වේදනාව හටගන්නේ කොහොමද, නැති වෙන්නේ කොහොමද. එතකොට මේ සූත්‍ර ක්‍රමයේ ගත්තාම මේවා ඇතම් සූත්‍ර විස්තර සහිතව පෙන්නලා තියෙනවා. ඉති රූපස්ස සමුදයෝ කියවහම රූපය හටගන්න හේතු මොනවාද? අවිද්‍යා සමුදය, කම්ම සමුදය, ආහාර සමුදය කියලා මේ රූපය හටගන්න හේතු අපිට බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හේතු ටික බලලා අධ්‍යයනය කරලා ඒවා ප්‍රායෝගික හොඳට තේරුම් ගත්තන් පස්සේ ඒක හැම වෙලාවෙම විස්තර වශයෙන් බල බල ඉන්න ඕනේ. එතකොට ඉති රූපස්ස සමුදයෝකම අපි මේ වචන ටික නෙවෙයි, දැන් අපිට කියමුකෝ සද්දයක් ඇහුණා. සද්දයක් ඇහෙනකොට මේ අපිට රූපයක් හටගත්තා. රූප ටිකක් හටගත්තා. ශබ්ද රූප ටිකක් හටගත්තා. මට සබ්දයක් ඇහුණ නෙවෙයි අපිට යමක් පේනකොට මේ වර්ණ සටහනක් පෙනුනේ කියලා අපි දන්නවා. එතකොට ඒක හටගත්තේ කොහොමද කියන එක මේ ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා බැලුවත් ඇති මුලින් එයා ප්‍රත්‍ය පිළිබඳව අවබෝධය තියෙන කියලා. ඉතින් ඒ නිසා අපි හේතුඵල ධම තේරුම් ගන්නකොට මුලින් ඒ විවිධාකාරයෙන් ප්‍රත්‍ය බලනවා. දැන් ප්‍රත්‍ය බැලීමක් තමයි මේ පටිසම්පාදය කියලා කියන්නේ. එතකොට ඉති රූපං සමුද රූපය හටගත්තේ කොහොමද කියලා අපි බලනකොට එයා දැනගෙන ඉන්නව නම් අවිද්‍යාව නිසා සංකාරය ඇති වෙලා, සංකාරය නිසා විඥාණය ඇති වෙලා, විඥාණය නිසා නාම රූප ඇති වෙලා. ආන් එතන නාම රූප කියලා තියෙනවා. එතන රූපය ගැන ඒ රූපය ඇති වුණේ මෙන්න මෙහෙමයි කියලා ආන් ඒ විදිහට එයාට මේ හේතුඵල ධහම මුලින් හොඳට විස්තර වශයෙන් අධ්‍යයනය කරලා තේරුම් අරගෙන තියෙන කෙනා එබඳු පිරිසකටයි බුදුරජාණන් වහන්සේ ඇතැම් සූත්‍ර කෙටියෙන් දේශනා කරන්නේ. ඉති රූපං කියනකොට රූපය කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න කෙනෙකුටයි ඒ කෙටියෙන් පෙන්වන්නේ. එතකොට රූපය කියනකොට අපි විග්‍රහ වශයෙන් විස්තර වශයෙන් දැනගෙන තියෙනවා. ඉති රූපස සමුදය කියනකොට අපිට එක හේතුවක් වෙන්න පුළුවන්, හේතු බොහෝ වෙන්න පුළුවන් අපි දැනගෙන තියෙනවා. එතකොට ආන් ඒවා නුවණින් හැම වෙලාවෙම කැටියෙන් කෙනෙකුට පුළුවන් හොඳට තේරුම් ගන්න තියෙන කෙනාට රූපයක් හටගන්නකොට ඒක දැන් අපි කියමුකෝ සබ්දයක් අරමුණු වෙලා කෙලෙසයක් හටගත්තා, දුකක් හටගත්තා. සමහර විට ඒ වෙලාවේ යාට විස්තර වශයෙන් බලන්න අවශ්‍ය නැහැ. එයා මේ මම ඇති කරගත්ත එකක් නෙවෙයි, මේක හේතු නිසා හටගත්තේ කියලා බලනකොටත් අර හේතු පිළිබඳ අවබෝධය තියෙන කෙනාට අර කියපු කෙලෙසය හෝ දුක නැති වෙනවා. ඉතින් ආන්න ඒ නිසා ඒවා ඒ කෙටි ක්‍රමවලින් න්‍යායන්ගෙන් පෙන්නලා තියෙන්නේ. ඒ අපිට යම් යම් ආකාරයකින් මෙනෙහි කරනකොට ඒ ඒ අකුසල් දුක් නැති වෙනවා නම් ඒ ආකාරයෙන් බැලුවට වරදක් නැහැ. ඒ කෙනෙක් දීර්ඝ වශයෙන් විස්තර වශයෙන් බලන්නත් පුළුවන්. ඒ නිසා අපි විමතියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ සූත්‍රයේ මේ විදිහට තියෙනවා, මේම බලන්නේ කොහොමද කියලා එහෙම අපිට අවශ්‍ය නැහැ. අපි බලන ක්‍රමේ පෙන්නපු සාධක සූත්‍රයක් විතරයි ඒක. ඉතින් ඒ නිසා අපිට කෙටි ක්‍රමයෙන් හෝ දීර්ඝ ක්‍රමයෙන් හෝ අවශ්‍ය වෙන්නේ ඒ හේතුඵල ධහම බැලීම තුළ කෙලෙසේ ගෙවෙන්නේ මොන ආකාරයකින්ද, ඒ ආකාරයට අනුව අපි හේතු කියන එක මෙනෙහි කරනවා. ඒක තමයි අපිට වැදගත්ම කාරණාව. හේතු කොච්චරක් බැලිය යුතුද, මේ හේතුත් බැලිය යුතුද කියන එක අවශ්‍ය නැහැ අපිට. යම් හේතුවක් බැලීමේදී අපේ දෘෂ්ටි දුක් කෙලස් දුරු වෙනවා නම් එක හේතුවක් හෝ ඇති, එහෙම නැත්නම් හේතුඵල න්‍යාය දැනගත්තත් ඇති, මේවා හටගන්නේ හේතු නිසා කියලා දැනගත්. යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ කියලා සරියුත් මහරහතන් වහන්සේට හේතු විග්‍රහ කරේ නැහැ. මේ සියල්ල හේතු නිසායි හටගන්නේ කියලා දේශනා කරනකොට උන්වහන්සේ එක පාර මදා, එහෙනම් මේවා කෙනෙක් ඇති කරන දේවල් නෙවෙයි, මේවා තියෙන දේවල් නිත්‍ය දේවල් නෙවෙයි, එහෙනම් හේතු නිසා හටගත්තනම් හේතු බංගා නිරුච්චති කියලා ලොකු නුවණක් ඇති කරගත්තා. ආනේ විදිහට ඒවා අපි තේරුම් ගන්න ඕනේ. හොඳයි, මං හිතන්නේ තේරෙන්නේ නැති එතුමියට තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීනාංශ, කොහොම පින් තෙරුවන් සරණයි.
ඊළඟ ඉන්ද්‍රා ජයකොඩි මහත්මිය ප්‍රශ්නය අහන්නකො.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, ඔබහන්සේ අර අන්තිම හරිදි දේශනා කළා මේ පටිච්ච සමුප්පාදය තිතමාතිකා වශයෙන් උද්දේශනා කරලා තියෙනවායි කියලා. එතනදී තිතමාතිකාව කියපුහම ස්වාමීන් වහන්ස ඒ මාතිකා වශයෙන් දේශනා කරපු කීපයක් තියෙනවද? මොකද මේ දුක මාතිකයක් නෑ, තිතමාතිකා දුක්ති මාතිකා කියලා හැම කීපයක් තියෙනව නේද ස්වාමීන් වහන්ස? එතකොට ඒ තේරම ඒ අදාළ වෙන්නේ පටිච්ච සමුප්පාදයේ සඳහාද ස්වාමීන් වහන්ස?
එම සියල්ලම පටිසම්පාදයට ගලපන්න පුළුවන්. මාතිකා පද තික මාතිකා කියලා, කුසලා ධම්මා කුසලා ධම්මා ව්‍යාකතා ධම්මා කියලා ওই විදිහට තුනේ කොටස් ඒ විදිහට පෙන්නනවා. ඊට පස්සේ දුක මාතිකා ධම්මා කියලා දෙකේ කොටස් පෙන්නනවා. විතක්ක ධම්මා අවිතක්ක ධම්මා කියලා මේ විදිහට දෙකේ දෙකේ ධර්මතා පෙන්වනවා. එතකොට ඒ හැම එකක්ම පටිච්ච සමුප්පාදයට අනුව විග්‍රහ කරන්න පුළුවන්. එතකොට මේ මාතිකා පදත් මේ තික මාතිකා සියල්ලම මේ පටිච්ච සමුප්පාද විභංගයේදී විග්‍රහ කරනවා. හැබැයි දුක මාතිකා සියල්ලම මේකට ගලපලා අපිට ඒ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ මේ පටිච්ච සමුප්පාද විභංගයේදී දුක මාතිකා පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. තික මාතිකා පද ටික විතරයි. මොකද තික මාතිකා වල තියෙන්නේ කුසල් ධර්ම, අකුසල ධර්ම, අව්‍යාකත ධර්ම ටික විතරයි. ඒ ටික හොඳට පැහැදිලි කරලා දෙනවා මේ පටිසම්පාද විභංගයේදී.
හොඳයි. හරිසෙන් සමහරවිට
හොඳයි. මේ තුලානි මහත්මිය
තුලානි මහත්මිය
මතමයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉතාම වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස. මට ආපු පොඩි ප්‍රශ්නයක් තමයි ස්වාමීන් වහන්ස, දැන් ස්වාමීන් වහන්ස මෙතන අත සදහන් කරා, දැන් ඇත්තටම කුසල් අකුසල් සිත් දෙකටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. එතකොට සිත දැන් අකුසල් කුසල් සිත් ගත්තහම ඒකේ මෝහය කියන චෛතසිකය නැහැ. නමුත් කුසල් සිත්තල නමුත් අකුසල් සිත් ගත්තහම මෝහය කියන චෛතිකව සිත ඇතුළෙත් මේ සිතෙත් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඔතන ওই දෙකේ වෙනසක් තියෙනවාද? කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා තමයි. නමුත් අරක තියෙනවා මේකේ නැති වෙනවා කියන එකේ මොන හරි වෙනසක් තියෙනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එහෙමනම්
තිරුයි. එතකොට පටිසම්පාදයේ ප්‍රත්‍ය භාවය කියන එක තුළ දැන් අපිට අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට ප්‍රත්‍ය වෙන්නේ මොන ආකාරයෙන්ද කියන එක අපි එතන ඇතුලේ සඳහන් වෙලා නැහැ. නමුත් ඒවා අපිට ධර්මයේ ඉදිරියේදී සඳහන් වෙනවා. එතකොට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්න පුළුවන් ආකාර තියෙනවා. එතකොට ඒ හිතේ යෙදিলাත් ප්‍රත්‍ය වෙන්න පුළුවන්, නොයෙදීත් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි ප්‍රත්‍ය. දැන් කුසල් සිත් වලට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් කියලා කියනවා. එතකොට අකුසල් සිත් වලට ප්‍රත්‍ය වෙන්න පුළුවන් උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් හා සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන්. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත කියලා කියන්නේ හිතේ යෙදিলাම ප්‍රත්‍ය වෙන්න පුළුවන් අකුසල් වලට. ඒකේ අපිට ප්‍රශ්නයක් නැහැ. අකුසල් සිත් වල කුසල් සිත් වල අවිද්‍යාව යෙදিলা නැහැ කියන එක අපි දන්නවා. ඒක හිතේ ඇතුලේ අවිද්‍යාව නැහැ. මොකද කුසල් අකුසල් ධර්ම දෙකක් එක හිතක තියෙන්න බෑනේ. නමුත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඒ කොහොමද? දැන් අපි කුසලයක් ගත්තහම අපි ලෝකෝත්තර කුසල් පැත්තකින් තිබ්බහම වෙන හැම කුසල් සිතක්ම උපදවා ගන්න මේ සත්ව පුද්ගල භාවයේ මත තමයි අපි උපදවා ගන්නේ. එතකොට ඒ නිසා අවිද්‍යාව කියන එක ඇති කල්ලීම තමයි කෙනෙක් කුසල් කරන්නේ. දැන් අපි දානයක් දෙනවා කියන එක ඒකේ ලෝකේ යහපතක් තමයි. දැන් දන් දෙනකොට අපි ස්කන්ධ වලට දන් දෙනවා, ආයත වලට දන් දෙනවා, මේ ආයතන හදනවා කියන්නේ මේ අර චෛත්‍යයට වඳිනවා, බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා, ස්වාමින් වහන්සේට වන්දනා කරනවා, ස්වාමින් වහන්සේලාට දන් දෙනවා කියලා මේ විදිහට තමයි අපි කුසල් ඇති කරන්නේ. එතකොට මේ අවිද්‍යාව කියන එක ඇති නිසා ප්‍රත්‍යවීම නිසා තමයි අනේ විදිහට අර සම්ප්‍රයුක්ත උපනිශ්‍රේ භාවයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි කියමුකෝ දැන් ඇතැම් දේවල් යෙදෙන්න ඕනේ නැහැ. අපි කියමු ගෙදර තමන්ගේ ස්වාමියා බිරිඳ ඉන්නකොට ස්වාමියා ගෙදර ඉඳීම තුළ තමන්ට විශ්වාසයක් බයක් නැහැ. බයක් දැනෙන්නේ නැහැ. ඒකට ස්වාමියා මුකුත් කරලා නෙවෙයි. ඒකේ ඉඳීමම ඒක ප්‍රමාණවත්. ඒ වගේම අපි කියමු දරුවෙක් දරුවෙක් නැති වුණොත් අපිට දුක එනවා. දැන් අපි කියමු දරුවා කොහේ හරි ගිහිල්ලා නම් දුක එනවා. නමුත් මේ අපි දුක නැතුව ඉන්න කියලා දරුවා මොන හරි ඉන්නකොට කරපු දෙයක් නැහැ. ඒ ගෙදර ඉඳීමම ප්‍රත්‍ය වෙලා දරුවා නැතිවීමේ දුක නූපදීම සඳහා. එතකොට 아무තෙන් කරපු දෙයක් නැහැ. එතකොට තමන්ගේ හිතේ එක පිළිබඳව කල්පනාවක් ඇති වෙලා හෝ යෙදিলা නෙවෙයි. ඇති බව නිසා ඒ දුක් නූපදින ස්වභාවයක් තියෙනවා. ඒ වගේ අවිද්‍යාව කියන එක හිතේ යෙදෙන්නම ඕනේ නැහැ. දැන් ඒ වගේම අපි කියමුකෝ විදර්ශනා කරනවා කියලා. දැන් විදර්ශනා කරනවා පැහැදිලිවම අපි දන්නවා ඒක කුසල්සිත්. විදර්ශනා කුසල්සිත්. දැන් මෝඩකම කියන එකක් නොතිබුණා නම් අපිට විදර්ශනාවක් අවශ්‍යද? අවශ්‍ය නැහැ. එතකොට එහෙනම් මේ විදර්ශනා කුසල් සිතක් උපදවා ගන්න මෝඩකම කියන එක උපකාර වෙලා තියෙනවා. ඒ අවිද්‍යාව තියෙන නිසායි අවිද්‍යාවදී අපි සම්මාදිට්ඨියෙන් බලන්නේ. මෙතන සත්වපුද්ගලයෙක් නැහැ. එතකොට එහෙනම් මේ කුසල් විදර්ශනා කුසල් සිතක් උපදවා ගන්න මෝඩකම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තිබුණා. එහෙම නොතිබුණා නම් මාර්ග සිතක් කියන එක උපදින්නෙත් නැහැ. ඒ නිසා ලෝකෝත්තර හිතටද අවිද්‍යාව ප්‍රත්‍ය වුණා. කියනකොට කෙනෙකුට දැන් ධර්මයේ තියෙනවා එහෙම ලෝකෝත්තර සිතටද අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ආන් එතකොට අපි මේ ප්‍රත්‍ය භාවයන් තේරුම් නොගෙන හිටියොත් එයා එක්කෝ මේක දුෂ්ටියක් මේක වැරදි මේ විකාරයක් කියනවා කියලා මොන හරි දේවල් ගන්න. මොකද ප්‍රත්‍ය භාවය ප්‍රත්‍ය ශක්තිය මොන ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ කියන එක නොදන්න කෙනා. ඉතින් ඒ නිසා මාර්ග සිතක අවශ්‍යතාවය ඇයි? අවිද්‍යාව තිබුණ නිසා. ඒ නිසා තමයි රහත් වුණාන් පස්සේ අවිද්‍යාව සහ මුලින්ම නැති වෙනවා. ඒ නිසා නැවත රහතන් වහන්සේ නමකට මාර්ග සිතක අවශ්‍යතාවයක් නැහැ. ඇයි අවිද්‍යාව සහ මුලින්ම නැති වෙච්ච නිසා. ඒ නිසා විද්‍යාමාන භාවයෙන් එතකොට ඒක උපනිශ්‍රේ භාවයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. සමහර විට අපි පෙර කුසල් කරනවා සත්පුද්ගල භාවයෙන් බොහෝම සද්ධාවෙන් පින් කරලා ඒක හේතු වෙනවා නැවත නැවත කුසල් කරන්න. හැබැයි ඒවා අපි සත්පුද්ගල භාවයෙන් කරන්නේ. ඉතින් ඒ නිසා ඒවට අපි අවිද්‍යාව ප්‍රත්‍ය වෙනකොට හිතේ යෙදිලා නැහැ. ඒ නිසා සසර පුරුද්ද නිසා කරලා පුරුද්ද නිසා ඒ මෝහය කියන එක අපි තුල ඇති බව නිසා මේ අස්ති භාවය ඒ වගේම ඊට පස්සේ අර කියන උපනිශ්‍රේ භාවය මේ දේවල් වලින් අපිට ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා අන්නේ ඒ ප්‍රත්‍ය වීම තමයි අපි කතා කරන්නේ. මේ කුසල් සිත් වලටත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. අකුසල් සිත් වලටත් අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. එතකොට අකුසල් සිතට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ හිතේම අවිද්‍යාව යෙදිලා. නමුත් කුසල් සිත් වලට අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ ඒ හිතේ යෙදිලා නෙවෙයි. ඒ ඇති බවින් තියෙන නිසා අප්‍රහීනව පවතින නිසා තමයි අපිට මේ අපි කුසල් කරන්නේ. ඒ වගේ විදර්ශනා කරන්නේ ඒවා අප්‍රහීනව පවතින නිසා. දැන් අපි හැම වෙලාවෙම අපි ඒවා කතා කරාට අපි ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ නේ. මං අර මුලින් අපි කිව්වේ අපි මේ දේවල් නොකා ඉන්නවා කිව්වට ඒ වෙලාවේ කන්නේ කියන එක නෙවෙයි කියන්නේ. එතකොට දැන් අපි මස් මාළු කන්නේ මස් මාළු කනවා කියලා කෙනෙක් කියනවා. මම මස් මාළු කනවා කියනක ඒ වෙලාවේ කමින් ඉන්න අවස්ථාවක් නෙවෙයි කියන්නේ. එයාගේ තියෙන නිසා දැන් අර මම මුලින් ඔය ඉස්සලා කිව්වේ දැන් තමන්ට ජරා දුක තියනවාද කියලා ඇහුවොත් ඒ වෙලාවේ ජරාවටපත් වෙලා නෙවෙයි. නමුත් ජරා දුක තියනවාමට කියලා අපි කියන්නේ ඒක තමන් තුල ඉපදුනේ නැතත් විද්‍යාමාන භාවයෙන් පවතින නිසා ප්‍රත්‍යවීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට අර විදර්ශනාවට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? කුසලයට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන ඒවා අපි නුවණින් හිතනකොට අපිට පැහැදිලි වෙනවා. එහෙනම් මේ කුසලයටත් අවිද්‍යාව ප්‍රත්‍යවීමක් වෙනවා මොන ආකාරයෙන්ද? මෙන්න මේ ආකාරයෙන් කියලා. තේරෙන්නේ නැති මං හිතන්නේ තුමියට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තේරුණා. එතකොට ස්වාමීන් වහන්ස අපිට ඒක දැන් අනුසය විදිහට කියනවා කියලා හිතාගන්න පුළුවන් නේද?
පුළුවන් පුළුවන්. ඔව්. අන්න හරිය. අනුසය විදිහට තියෙනවා. නමුත් අනුසය විදිහට තිබෙමින් ඒ ඒ අවස්ථාවල අපිට ප්‍රත්‍යවීම වෙනවා. ප්‍රත්‍ය වෙනවා.
හොඳයි. ඔබ හෝම් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි යොමු වෙමු ස්මිතනි ශර්ණ මහත්මිය.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස දැන් අපිට මනසට අරමුණක් එනකොට මනසින් අරමුණක් ගන්නකොට අපිට චිත්‍ර රූපයක් මැවෙනවනේ.
ඔව්.
ඒ සංඥාමය රූපයක්. දැන් ඒකට දැන් අපි ඒක රැවටෙනවා කියලා කියන්නේ එතනදී අපි ඒ සංඥාවට විතර්ක කරලා දැනගන්න දෙන්නේ නේද ස්වාමීන් වහන්ස? එතකොට දැන් එතනදී ඒක අවිද්‍යාවෙන් රැස් කරපු සංස්කාරයක් කියන එකත් වැටහෙනවා. එතන සංඥාවට විතර්ක කරන්නේ ඒ රැස් කරගත්තු සංස්කාරයකට අනුව කියන එකත් ඒ වෙලාවට හිතෙනවා. එතකොට සංඥාව මේක ස්පර්ශයෙන් හටගෙන එහෙම එහෙමත් හිතෙනවා. නමුත් ස්වාමීන් වහන්ස දැන් අපි කොහොමද සංස්කාරය කියන එක අර සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයට ඒ හතර ආකාරයක් තියෙන්නේ ඒ විදිහට බලන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? නැත්නම් ඒ අර්ථික විතරක් ප්‍රමාණවත්ද කොහොමද ස්වාමීන් වහන්ස පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න? තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. ඔය අපිට සක්කාය දිට්ඨිය හේතුමය සඳහන් කරේ විෂය ආකාරක සක්කාය දිට්ඨියක් තියෙනවා. අපි මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් ඒ විෂය ආකාරයෙන් වෙන වෙනම බැලිය යුතුද, මෙනෙහි කළ යුතුද, නැත්නම් අපි බලන ආකාරයට යම් ආකාරයකට බලනවා නම් ඒක ආකාරයට බැලීමේදී ඒ දෘෂ්ටිය දුරු වෙනවද කියලා වගේ ප්‍රශ්නයක් තමයි මට තේරෙන විදිහට ඇහුවේ. ඔව්, එතකොට කෙනෙකුට එහෙම බලන්නත් පුළුවන් සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙම. මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? අපි නා රූපය ආත්ම වශයෙන් ගන්න එක තමයි සක්කාය දිට්ඨිය. එතකොට රූපය ආත්ම වශයෙන් ගන්නකොට ඇත්තටම රූපය ආත්මද? ආත්ම වශයෙන් ගන්න පුළුවන්ද? රූපේ නම් මෙන්න මේ ටික. කෙස් ලොම් නියද සම්මස්නහරාදීව පටවියාපෝ තේජව මේක තමයි රූපය. ඒතර කොයි කෝකද ආත්මය වෙන්නේ කියලා යා බලනවා. ආත්මයෙන් බලනකොට රූපය ආත්මයයි කියලා ගත්තු එක නැති වෙනවා. රූපේ තුල ආත්මය තියෙනවා කියලා ගන්නවා නම් මේක ඇතුලේ මේ රූප නොවන දේවල් තියෙනවා නම් මොනවද තියෙන්නේ? වේදනා, සංඥා, සංකාර, විඥාන, ස්කන්ධ. වේදනාව ආත්මයද, සංඥාව ආත්මයද කියලා අන්න ඒ විදිහට කෙනෙකුට බලන්නත් පුළුවන්. එහෙම සක්කාය දිට්ඨිය පිළිබඳව විග්‍රහ කරලා තියෙන ඒ විෂයාකාරයෙන් නොබල කෙනෙක් මේ ස්කන්ධ පිළිබඳව අර මම මගේ කියන දෘෂ්ටිය දුරු වෙන ආකාරයෙන් බලනවා. මේකේ මම කියලා කෙනෙක් ඉන්නවද? මගේ ආත්මය කියලා යමක් ගන්න පුළුවන් බලනවා. අයෙන් බලනකොටත් හැබැයි ආ සක්කාය දිට්ඨිය අර විෂයාකාරයෙන් නොදන්නවා වුණත් එයාගේ දුරු වෙන්නේ සක්කාය දිට්ඨිය. මොකද සක්කාය දිට්ඨිය පවතින යම් හේතුවක් නිසා නම් ඒ හේතුව නැති වෙන විදිහට බලනකොට ඒ විග්‍රහය නම් නොදැනගෙන හිටියත් ඒ කෙලෙස් දුර වෙනවා. ඉතින් ඒ නිසා ඒකේ අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය මාර්ගය විතරයි බලන්නේ කොහොමද කියන නිවැරදි මාර්ගය. ඒ නිසා මේ මාර්ගයේ නිවැරදිව බලන න්‍යායන් ගොඩක් තියෙනවා. ඒ න්‍යායන් දෙකක් තමයි දැන් කතා කරේ. එතකොට කොයි න්‍යායෙන් බැලුවත් සක්කාය දිට්ඨිය දුර වෙනවා, තණ්හාව දුර වෙනවා, දුක දුර වෙනවා. ඉතින් ඒ නිසා Tamanට පහසු න්‍යාය කුකුස් දුරු වෙන න්‍යාය තෝරාගත්තට කිසි වරදක් නැහැ.
හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
මේ වෙනකොට කාටවත් අතක් ඉස්සෙලා නැහැ. ඒ නිසා මම හිතනවා කාටවත් දැන් ප්‍රශ්න නැති වෙයි කියලා. නමුත් මම නැවතසහනන් කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි, එහෙමනම් අද දවසේදී අපි වැඩසටහන නිමා කරන්න සූදානම් වෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැය දෙකකට ආසන්න කාලයක් දැන් මේ වෙනකොට අපිට හරි තථාගත දේශනා පහදා දුන්නා, අපේ ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඉතින් 2022 වර්ෂයේදීත් මේ ආකාරයට නැවත වතාවක් සමන්ත සිසිස ධම්ම ප්‍රචාරක සේවාව ඔස්සේ ඒ උතුම් වූ තථාගත දේශනාව ධම්ම නියාමතාව වැඩසටහන් තුළින් පැහැදිලි කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අපගේ අතිපූජනීය ලුකේගමත් සිගෞරණීය ස්වාමීන් වහන්සේට අපි තමත්ම කුසල් සිතින් යුතුව පින්දී සිටිනවා. එසේ නමුත් මම කල්පනා කරනවා වැඩසටහන නිමා කරන්නට පෙර පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ආනන්ද මහත්මයාට ආරාධනා කරන්න. මොකද විශේෂයෙන්ම පසුගිය කාලේ යම් යම් පෞද්ගලික හේතු නිසා මට සම්බන්ධ වෙන බැරි වෙච්ච අවස්ථාවේදී තමා ඉතාමත්ම හොඳින් මේ වැඩසටහන මෙහෙයවා. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ආනන්ද මහත්මයාට ආරාධනා කරනවා වැඩසටහන නිමා කරන්න පෙර පුණ්‍ය ආනුමෝදනා කරන්න. ඉන්නම් ස්ත්‍රාපික ස්වාමීන් වහන්සේට මෙමු අද සාකච්ඡා නිමා කිරීම සඳහා. සාදු සාදු සාදු
ස්වාමීන් වහන්සේ, අත්‍යවම අපට මේ බොහොම කාලයක් අපි බලාගෙන හිටපු මේ සාකච්ඡා මාලාවට පටන් ගන්න වහන්සේ බොහොම කාල වෙලා අරගෙන ඒ ගැන ලෑස්ති වෙලා අපි මේ කාලය වැයකිරීම සම්බන්ධයෙන් වහන්සේට ස්තුති පූර්ව ගෞරවනීය ස්තුතිය සහ පුණ්‍ය අනුමෝදන් මේ අවස්ථාවේ සිද්ධ කරනවා. නැවතත් ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්ස. පුණ්‍ය අනුමෝදනාව කරන ලෙස ඊට කලින් අපි නැවත වරක් ඔබ වහන්සේට පුණ්‍ය අනුමෝදනා කරන ගමන් වහන්සේ ගෙද්ද බුද්ධ පෞපියන්ට ඒ වගේම ඔබ වහන්සේට සිව්පසින් උපස්ථාන කරන සියලුම දායක කාර්කාදීන්ට සියලුම ආකාරයෙන් ඔබ වහන්සේට සම්බන්ධ වෙන සියලුම මේ සාකච්ඡා වාහන සම්බන්ධ සියලුම පින්වතුන්ටත් මේ ආත්මභාවයේදීම සුඛ පරිපදාවෙන් අපේ නිර්වාණ ගාමිනී මාර්ගයට අවතීර්ණ වෙලා ඒ කටයුතු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය සියලුම කාරණා සම්පූර්ණ වේවා කියලා මම ආසයි ප්‍රාර්ථනා කරනවා. එක්ලම් වහන්සේ ආරාධනා කරනවා මේ වතාවට පුණ්‍ය අනුමෝදනාවෙන් සාකච්ඡාව අවසන් කරලා ඉන්නවා. තෙරුවන් සරණයි.
ජයන්ත මහත්තයත් සම්බන්ධ වෙලා ඉන්නවා. එතුමාටත් මේ පිළිබඳව ධර්මයේ ගවේෂණය කරන කෙනෙක්. එයාටත් මේකේ ඉදිරියේ පිළිබඳව හෝ යම් කරුණක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් පිටිසමෙනුවෙන් මතක් කරන්න කියලා තිබීමක් කරනවා.
අඳුමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ස්වාමීන් වහන්සේ අවසරයි. ඇත්තටම අද බොහොම ඕනෑකමින් සවන් දුන්න කාලයකට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම ඒ ප්‍රත්‍ය හතර ආකාරයෙන් ඒ කරන ප්‍රත්‍ය විග්‍රහයේදී ඉතාමත්ම ගැඹුරුයි කොටස්, ඒ වගේ ඉතාමත්ම ලස්සනයි. අපිට බොහෝ ඇත්තටම මූලික දැනුම තියෙන හුඟක් අවශ්‍ය වෙන බවක් මටත් තේරෙනවා. ඒකෙන්ද ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අපිට මූලික දැනුම නැවතත් අභිධර්ම මාර්ගය වැනි පොත්වලින් පොඩ්ඩක් දැනගෙන ඒව කියවලා ඒ විදිහට අපිට ලෑස්ති වුණොත් මම හිතනවා ඔබ වහන්සේ අපිට මේ කරන්න යන දේශනාවල ප්‍රතිඵලය අපිට ගන්න බොහෝසින් උපකාර වෙනවා කියලා ඒක ඔබ වහන්සේ වෙනුවෙන් මම මේ සහභාගී වෙන අයට මතක් කරන්නේ ස්වාමීන් වහන්සේ. නැත්තම් මේක අහලා ඇහුවට එහෙම තේරෙන ධර්මයක් නෙවෙයි කියන එකයි තේරෙන්නේ. ඒක තමන්ගේ මනස තුළින්ම දැන් ඔබ වහන්සේගේ උපකාරය ඇතුව අපිට ඒක ගවේෂණය කරන්න පුළුවන් නම් එයින් තමයි බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට තේරුනේ. ස්වාමීන් වහන්සේ බොහොම පිං අවස්ථාව ලබා දුන්නා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. හොඳයි, අද දවසේදී මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය අපිට ශක්ති ප්‍රමාණයකින් අපි විග්‍රහ කරන්න උත්සාහවත් වුණා. හැම වෙලාවෙම මම දේශනාවක් කරනකොට ඒක මේ හිතට ආවට දේශනා කරන්නේ නැහැ මම. මොකද මේ ධර්මය බොහෝ දෙනාට සම්ප්‍රේෂණය වන නිසා ඒකේ මේ නිවැරදි තථාගත ධර්මය දේශනා කිරීම වගකීමක්. ඒක වැරද්දක් කරොත් ඒක ලොකු අකුසලයකුත් වෙනවා. ඒ නිසා බොහෝ විට තමන්ට අදහසක් ආව පමණකින් ඒකට අර්ථ දෙන්න යන්නේ නැහැ. ඒවට පෙළ දහමට සූත්‍ර අභිධර්මයේ අට කතා මේ තැන්වලට පරස්පර වෙනවද, හා කවුරු හරි අටකතා සූත්‍ර අනුසාරයෙන් විරුද්ධ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම, එතකොට එතනටත් මේ හැම එකක්ම අධ්‍යයනය කරලා ගැළපෙන විදිහට මේ කොයිතරම් අපිට කෙනෙක් නොදන්නාකම නිසා ප්‍රශ්න අහන්න පුළුවන්, ඒ කොයිතරම් ප්‍රශ්න ඇහුවත් ඒ ප්‍රශ්නවලට මේ පරස්පර නොවන ආකාරයට අපිට උත්තර සපයන්න නම් ඒ දහම් න්‍යාය හරි වෙන්න ඕනේ. එහෙම හරි වුණොත් තමයි කෙනෙකුගේ ඇති වෙලා තියෙන වැරදි වැටහීමක් හෝ දුරු කරන්න පුළුවන්. එනේ ඉතින් ඒ නිසා ඒ හැම එකක්ම සලකලා බලලා ත්‍රිපිටකයේ අභිධර්මයේ හැම එකටම ගැලපෙන ආකාරයට තමයි මම මේ දේශනා කරන්න හැම වෙලාවෙම උත්සාහවත් වෙන්නේ කියලා මතක් කරන ගමන් අද දවසේදී මේ දේශනාව කිරීම තුළින් ධර්ම සාකච්ඡා කිරීමේ ජනිත වන කුසලය මේ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් මේ සඳහා මේ දායකත්වයේ ධර්මින් අනුග්‍රහකත්වයේ ධර්මින් මේවා නැවත නැවත ශ්‍රවණය කරන්න මේ උපකාර කරන ඒ හැම දෙනාටමත් සිහිපත් කරමින් සියලු දෙනාටම නැවත නැවත ශ්‍රවණය කරන මේ සියලු දෙනාත් දෙවියන් ඥාතීන් ඇතුළු හැම දෙනාට මේ උතුම් කුසලයේ ජීවිතයට සම්බන්ධ වීමෙන් මේ උතුම් ගැඹුරු ධර්මයේ වේගෙන් අතුරුදහන් වෙලා යන එක තව තවත් අපිට අනාගතයට මේ ධර්මයේ ඉතිරි කිරීම සඳහා අපි මේ ධර්මය තබා ගනිමින් ඒ ධර්මයෙන් උත් අපි කෙලෙස් නිවාගෙන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන සත්පුරුෂයෝ වෙලා කල්යාණ මිත්‍රයෝ වෙලා මේ අපේ එකම බලාපොරොත්තු නොතුම් නිවනින් සැනසීම සඳහා මේ සියලු කුසල ධර්මයෝ හැම දෙනාටම උතුම් පාරමිතාවක් වේවා, නිවන් පිණිසම වේවා කියලා සාදු කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් ඒ ත්‍රිවිධ රත්නයෙන් අපිට දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මතක් කරන ගමන් අපි ප්‍රාර්ථනා ගාතාවන් කියලා මේ දේශනාව අවසන් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤසු සාදු සාදු.